අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද ටොරොන්ටෝ මහා විහාරයේ පදනම් කරගත්ත භාවනා වැඩමුළුවේ දෙවනි දවසේ මේ දවසේ ධර්ම දේශනා පැයටයි අපි හැමිලා තියෙන්නේ. සියලුම දෙනා මේ ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුන. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. විභූත රූප සංඤ්ඤස්ස සබ්බකාය පහයිනෝ අජත්තං ච බහිද්ධා ච නත්ති කිංචි පස්සතෝ ඥානං සක්ඛානු පුච්ඡාමි කතං නෙයෝ තථා විදෝති ති. ගරුපටේසු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි ඊයේ දවසේ මේ ධර්ම දේශනා මාලාවේ ආරම්භය හඳුනාගීම නිදාණය ඉතිහාසය සකස් කර ගැනීම සඳහා බොහෝ කොට ගත කරා. අපි ඒක සම්පින්දනය කළොත් මේ වගේ භාවනා වැඩමුළුවකදී, විශේෂයෙන්ම නේවාසිකව ගත කරන භාවනා වැඩමුළුවකදී දක්වන සුඛානුග්‍රහිතයක් වශයෙන් තමයි අපි මේ ධර්ම දේශනා පැවැත්වෙන් කරගත්තේ. ඒ සුඛානුග්‍රහිතේ පිණිස අපි සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්නේච්ච ශ්‍රීමුඛ දේශනාවක් නැත්නම් සාමාන්‍ය කමිටියන සූත්‍ර දේශනාවක් අපි ඉදිරිපත් කරගන්නවා. ඉතින් ඉදිරිපත් කරගත්ත සූත්‍රය පෝසාල මානව පුච්චා කියලා තමයි පාලියෙන් සඳහන් වෙන්නේ. ඒකින් එක සිංහලට කියන්න පුළුවන් පෝසාල තරුණයාගේ ප්‍රශ්නය කියලා. ඉතින් මේ සූත්‍රය එවනතම් මේ දෙබස ගාථා ස්වරූපයෙන් යන දෙබස. ඒ දෙබස සඳහන් වෙන්නේ සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ එන සුත්ත නිපාත කියන පොතේ. ඒකේ පාරායන වර්ගයේ අටක තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේක එච්චර දිග සූත්‍රයක් නෙවෙයි. ඒ පාරායන වර්ගයේ කියන සූත්‍ර කුද්දක නිකායේ කියන නමට ගැලපෙන විදිහට මම පුංචි සංසිද්ධි සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි ඒවා බොහොම පෙරිච්ච, මේට වැඩි අඩු කරන්න බැරි, හොඳටම සාන්ද්‍රණය වෙච්ච, මණ්ඩි මිදිච්ච සර්වච්ඡ දේශනා මේකේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ දේශනාවක පසුබිම එමත් අයිකේ විස්තර දැනගන්න අනිකුත් සූත්‍ර කියවලා සාමාන්‍ය පරිචයක් අත්දැකීමක් ඇති කෙනෙකුට තමයි මේකේ මේ ඉදිරිපත් කරලා තියෙන ණය ක්‍රමය, භාෂාව, ඉතිඥාම, ඒක ව්‍යාකරණය, මේ වගේම විස්තර කර තියෙන කරුණු වල ගොඩක් හිස්තන් තියෙනවා. මේකේ හිස්තන් ඔක්කොම පුරවන්න වෙන්නේ අනිකුත් සූත්‍ර කියවලා තියෙන ක්‍රමයක. මොකද සර්වඥාන්සේගේ දේශනා අමුතුම න්‍යායකයි දේශනා වෙලා තියෙන්නේ. ඒක නිසා සමහර තැන්වලදී තාමත් අනුපිළිවෙලට මුල් කොටස් දේශනා කරනවා. සමහර වෙලාවෙ මුල් කොටස් සංක්ෂිප්ත කරලා මෙදහත් මන්තිම කොටස් දේශනා කරනවා. තව සමහර අවුරුදු වගේදී මුලමෙද සංක්ෂිප්ත කරලා අගපමණක් දේශනා කරනවා. ඉතින් ඒවා ඒ අගපමණක් විස්තර කරන මුලමෙද සංක්ෂිප්ත කරපු හොඟක් අඩු. හොඟක් තියෙන්නේ අර මුල විස්තර කරන ඒවා, මෙද විස්තර කරන ඒවා. ඉතින් මේ සුත්ත නිපාතයේ සඳහන් වෙන ඒ නිපාත කියන වචනේ සඳහන් වෙන එක තවදුරටත් ආයෙ පිරිසුදු කරන්න දෙයක් නැහැ. අන්තිම තාගමණ්ඩේ අන්තිම මන්දි බහැලා තාරයේ සාන්ද්‍රවිච කොටස් මේකදී. ඉතින් ඒක එහෙම සම්බන්ධ වෙන්නේ මේ සර්වඥාසී ඉදිරියට ඉදිරිපත් වෙන මේ ප්‍රශ්න කරු ගොඩක් භාවනා කරපෙනි. සමහර විටක ඒ සර්වඥ දේශිත භාවනා ක්‍රමයේ නෙවෙයි. හැබැයි ආධ්‍යාත්මික ජීවිත ගත කරලා තියෙනවා. ඒ වගේම බ්‍රහ්මචර්ය ජීවිත, ඒ කියන්නේ තපස් ජීවිත, එහෙම නැත්නම් යෝගාවචර ජීවිත ගත කරලා තියෙනවා. ඒක සම්බන්ධයෙන් ඒත් තමයි මන කියන දෙයක් නෑ ඒගොල්ලන්ට. ඒකට පෙළඹිලා තියෙන්නේ තමන්ගේම කුසල ඡන්දේ හොයන කෙනෙක්. එහෙම නැත්නම් ශ්‍රමණීය කොටේ ප්‍රදාන කරන්න පුළුවන්. එහෙම නැත්නම් සර්වජ සාසනයේ තොරව පස්සේ බිචු කියන නමට ගැලපෙන කෙනෙක්. නමුත් එතකොට මේ දැනට තියෙන විදිහට පැවිදි උපසම්පදා ලැබපු කෙනෙක් නෙවෙයි. නමුත් ගිහිගිය අතහැරලා තියෙනවා. ඊට පස්සේ බ්‍රහ්මචර්ය රැකලා තියෙනවා. තපස කරලා තියෙනවා. යෝගාවචර ජීවිත ගත කරලා තියෙනවා. නමුත් එච්චර කලෙලියක් තිබිලා නැහැ. ඒසේ නමුත් ඒ තමන්ගේ ගුරුවරයා හොඳටම අදහගෙන තියෙනවා. ඒ වගේ මේ ගුරුවරයාගේ මතය හොඳට දන්නවා. තමන් අත්දැකලා අත්දැකීම් සහිතයි. ඉතින් මේ කරුණු ගොඩක් අපට අපි දැන් ඉන්න තත්වයට යොමුවක් ගොනුවක් ලැබලා දෙනවා. ඒ නිසා මේ පොසාල මානව ප්‍රශ්නයෙන් ඒ මානවකයා අදහස් කරන දේ මේ ඝාතපද හතරකට අඩු කරනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා ඒ සඳහන් වෙලා තියෙන්නේ දීඝ කතාවක් නෙවෙයි. කතාවේ අවසාන ජවනි කාර්ය කරා. ඉතින් අදම අපි ඉස්සරහින් තියාගත්ත ඝාතාවේ ඊ ඉදිරිපත් කරපු ඝාතාවේ සර්වඥාසේ ගුණ ප්‍රකාශ. ඔබවහන්සේ මෙන්න මෙවැනි ගුණ සහිත කෙනෙක්. ඒකයි මම මේ අයින් ඇවිදගෙන ඔබවහන්සේ ළඟට ආවේ. මට අහන්න ප්‍රශ්නයක් ඇතුවා. එහෙම නැත්නම් ප්‍රයෝජන සාකලන නැවිලදී නිකන් සුවද සාකච්ඡාවකට නැත්නම් දැක්කට වැඩලා යන්න දෙවි බරපතල ප්‍රශ්නයක් ඇතුවා යාවි කියලා තමයි පැමිණීමේ ප්‍රයෝජනය විස්තර කරනවා. විස්තර කරන්නේ සර්වඥාසේ ගුණ සඳහන් කරනවා. ඊට පස්සේ මේකට සර්වඥාසේ දක්වන ඒ නිහඬ ප්‍රතිචාරය අනුව එහෙම නැත්නම් නිශ්චද භාවය අනුව තේරුම් ගන්නවා සර්වඥාසේ මේ දැන් තමන් ඉදිරිපත් කරන ප්‍රශ්නක ඉඩ දීලා තියෙනවා කියලා. ඒ අනුව එයා සඳහන් කරලා තියෙනවා මේ සඳහන් කරනවා තමන් මේ අහන හදන ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් මේ රූප සංඥාව ඉක්මවල තියෙනවා. ඉතින් ඒක අපිට තේරුම් ගන්න වෙනවා දැන් කාලේ මේ අපි දීදී ගත කරන මේ තේරවාද ශාසනයේ දිහා බලනකොට මේ රූප සංඥාව කියන වචනය දැන් පාවිච්චි වෙන්නේ මේ තේරවාද ශාසනයේ පමණයි. සමහර විටක මේට සංස්කෘත වචනය මහායාන ආගමේ පාවිච්චි වෙනවා. නමුත් මේ බුද්ධ ධර්මයෙන් පිට කිසි කෙනෙක් මේ රූප සංඥාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්න අදාළ නැහැ. ඒත් එක්කම තව පැත්තක් තියෙනවා. බුද්ධ ධර්මයේ අය දන්නේ නැහැ. ඒක ඇලි කියලා ලස්සනම ගැල්ල මේ බුද්ධ ධර්මයට විතරයි ඒක අයිතිවාසිකම් දෙන්නමුත් එදා අබුද්ධෝ අබුද්ධහගම් වූ අන්‍යාගමික වූ කෝසාල මානව කියන්නේ ඒක දන්නවා. දන්න විතරක් නෙමෙයි මම මේ රූප සංඥාව ඉක්මවපු කෙනෙක් ගැන මේ ප්‍රශ්න කරන්න හදන්නේ. ඒකට අපිට හිතන් පුරවන්න වෙනවා මේ පුතග්ජනේ එනවා මේ කාම ගුණයන් කීයේදී ගත කරන පුතග්ජනෙක් බුද්ධ දේශනාවේ හැටියට ප්‍රතිපදාවේ හැටියට කොච්චර පියවර දාන ගියාට පස්සෙත් මේ රූප සංඥාව ඉක්මවුව කියලා කියන මතපට යන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳවත් පොඩි මත පෞසුත් භාවය පිළිබඳව සම්බන්ධයෙන් මත ඉදිරිපත් කළොත් අපි ලාංකික මනස මේ තේරවාදයත් එක්ක තත්ත්වගත වෙලා තියෙන ක්‍රමේ හැටියට අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ විතර පිළිගන්න කැමති වෙන්නේ සාදර වෙන්නේ මේ සත්‍යවිසුද්ධි ක්‍රමයට පමණයි. ඉන් එපිට මොන ක්‍රමයක කරන්න ගිය අපිට තේරෙන්නේ මේ අපිට කියපු බණක් නෙවෙයි මේ වෙන කොහෙල් කියන එකක් කියලා. ඒ මොකද විසුද්ධි මාර්ගයේ පොත තමයි අපි සාමාන්‍යයෙන් දර්ශීය ග්‍රන්ථයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකදී අපි මේ රතමේ ප්‍රතිපදාව සත්‍යවිසුද්ධි ක්‍රමය විපස්සනා ඥාන මාර්ගඵල විස්තර ඒ ක්‍රමයේ කහගලා ඕනම කෙනෙක් කතා කරපුවම අපි එක එක ඥාන වලට දාලා ඒ විතර දැනගත්තොත් අපිට නිකන් ගෙදර ගියා වගේ හැඟීමක් එනවා. ඉන් අපිට වෙන දේශනා ක්‍රමයක් නැත්නම් දේශනා විලාසයකට කියනවා අපිට කියනවා අනේ අහපු නැති වචන. මේක කොහොමද අපි අර සත්‍යවිසුද්ධි ක්‍රමයට තේරුම් ගන්නෙ කියලා අපේ මනස හරි කැටලීමකට ගැළපීමකට පෙළඹෙනවා. ඒ රූප සංඥා කියන වචනය ඒ බුදුගුණ සාකච්ඡා මාසේ ඉදිරිපත් කරන විදිහට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී ක්‍රමයේ සඳහන් වෙන වචනයක් නෙවෙයි. නමුත් සපච්ච දේහනාවල තියෙන ඒ තුල ශුන්‍යත සූත්‍රය වගේ, නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රය වගේ, නැත්නම් පොට්ටපාද සූත්‍රය වගේ මේ සංඥා පිළිබඳව සුවිශේෂී කොට දේශනා කරන ලද සූත්‍රවල බොහෝ ලස්සනට ලුණු ගිය කරන පිට පොත්ත ගලවනවා, ඊට පස්සේ පොත්ත ගලවනවා, ඊට පස්සේ පොත්ත ගලවනවා, ඊට පස්සේ පොත්ත ගලවනවා විදිහට ලස්සනට පෙළගස්සලා තියෙනවා. එහෙනම් දැන් කියලා ගහ කරන වතුරු වතුරු ගහනවා වගේ. ඒක නිසා යේසු මේ දේශනාවේ අද අපි ඉස්සරහට ගත්ත මේ කතාවේ සඳහන් වෙනකොට විභූත රූප සංඤ්ඤස කියලායි මේ පොතල මානක ප්‍රශ්න අහන්නේ. ස්වාමීන් වහන්සේ අන්ති කෙනෙක් රූප සංඥා ගිවන් කරලා තියෙනවා. ඉතින් මං හිතුවා අද දවසේ දේශනාවට මේ ගාථාවේ පළවෙනි පදේ තියෙන විශේෂයෙන්ම ඒ චූල ශුන්‍යත සූත්‍රයේ සඳහන් වෙන විදිහට මේ සංඥාව පැත්තෙන් අපි යන ගමන බැලුවොත් රූප සංඥා ගිවන් කරන තැනට අපි මේ යන දාන්න ක්‍රමයේ හැටියට අපි කොහොමද අර්ථකථනය දෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් මේ දෙවෙනි කාටාවේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ ක්‍රමයෙන් යන්න. ඉතින් ඒක නිසා චූල ශුන්‍යත සූත්‍රයේ කෙටි ඉදිරිපත් කිරීමක් මම මේක සාධකයක් වශයෙන් දැන් ඉදිරියට ගන්නවා. ඒකදී අපි යම් තැනක වෙනවා. එතකොට අපි ඔය රූප සංඥාව කියන තැන පෘථග්ජනියක් ඉදිරියට යනකොට කොතනදීද හම්බ වෙන්නේ? ඒ රූප සංඥා ගිවන් කරයි කියලා ඉක්ම වෙවයි කියලා මොකක් අදහස් කරන්න කියලා යම් අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මට අසුදිරු ඥාන නැති කෙනෙකුට මේක මේ සූත්‍රමය ඥානයේ වශයෙන් මේකට මේක ආධාරයක් වෙයි කියලා. යම් කිසි කෙනෙක් අසුදිරු ඥාන ඇත්තේ වීනම් ඒක නඩ චින්තාමය වශයෙන් මේක තමන් යන ජීවිතයේ තමන් කරන Brahmacharya ජීවිතයට සම්බන්ධ කරගෙන ඉන්න පිළිබඳව ඊට වැඩි පියවරක් යන්න පුළුවන් වෙයි. ඊට තමතුරු යම් කිසි කෙනෙක් භාවනා කරලා ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් ඒක නඩ මෙතෙක් කල්පනා කරපු විපස්සනා ඥාන પરම්පරාවෙන් හෝ විසුද්ධි ඥාන ක්‍රමයට ඇර තවත් පැත්තකින් තමන් යන පාරේ මේ හම්බු වෙච්ච මේ හතපොන් කරුණු පිළිබඳව අදහසක් ගන්න පුළුවන් වෙයි. ඒ අනුව බලනකොට මේ චූල ශුන්‍යත සූත්‍රයේ කෙටි හඳුනා ගැනීමක් කරොත් සර්වචන් වහන්සේ සවත්වර ඉස්සරහා පැත්තේ පූර්ව පෙරදිග තියෙන පූර්වාරාමය, එහෙම නැත්නම් විසාකාම මහෝපාසාදේ කියලා කියනවා. ඒකට විසාකාම මහෝපාසිකාව හදවලා පූජා කරලා ඳ ආරාමයේ ඉන්න වෙලාවක ඉවික තැනකට ගියාට පස්සේ සර්වචන් වහන්සේගේ උපස්ථායක ආනන්ද මහා ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේ ඉදිරිපත් කළා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ නිග්‍රෝධාරාමයේ කපිලවස්තුවේ වැඩ ඉන්න කාලේ මට මතකයි ඇහෙනවා, මට මතකයි ඔබ වහන්සේ දේශනා කරනවා ආනන්දම ශුන්‍යත විහරණයේ ඉන්නවා කියලා. ඉතින් සමහරවිට මේ ශුන්‍යත විහරණය කියන එක ඔබ වහන්සේ කියපු විදිහට මට ඇහුණදෝ, ඒ විදිහට මට මතක තියනවාදෝ, මම අදහස ගත්ත විදිහයි ඔබ වහන්සේ දේශනා කරන විදිහයි හරිද කියන එක මට හදිස්සන්න ඕනකමක් ඇති වුණා. ඒ නිසා අනුකම්පා කරලා අපට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යම් අදහසකින් යම් පරමාර්ථයකින් මේ ශුන්‍යත විහරණය කියලා වචනයක් ප්‍රකාශ කරන්නේ මට පොඩ්ඩක් අර්ථ විවරණයක් දෙන්නේ, මට ඒක ටිකක් විස්තර කළ දෙන්නේ කියලා. ඒකෝ සර්වචනන්ති ආනන්ද හඳුරන කියනවා, ආනන්ද මම එදා නිරුවදාරාමේදී කපිලවස්තුවේදී යම් ශුන්‍යත විහරණයක් කියලා වචනයක් පාවිච්චි කරනවා, මේක අහලා තියෙනවා හරි මතක තියාගන්න හරි. දැන් මතක තියාගන්න මම කපිලවස්තුවේදී නිරුවදාරාමේ විතරක් නෙමෙයි දැනුත් ඉන්නේ ශුන්‍යත විහරණේ තමයි. ඒක නිසා කම් විදාහ අහන්න හිත යොදලා අහන්න ඕන්න මම විස්තර කරන්න හදනවා ශුන්‍යත විහරණේ කියන්නේ මොකද්ද කියලා. කතාව ආරම්භ වෙනවා. ඉතින් ආරම්භ වෙන කතාවේ පීවර රාශියක් යන්න ඕනේ මේ රූප සංඥා කියන ජවනිකාවට එන්න. කතාවේ මුල පටන් ගන්න තියෙන්නේ මේ පෘථග්ජනයා, එහෙම නැත්නම් අපි කියන්නේ මේ ගිහියා කුටුම්භක කියන වචනේ පාවිච්චි කරනවා. මේ අමුදතුන් රකින්න නිවසක් අරසා කරන වගකීම් සහිත කෙනා ගත කරන ජීවිතයේ සර්වඥාන්සේ දෙන්නේ කාම ගුණයන් නිදි ගත කරන කෙනා. ඒකට හේතුව එයාට රූප බැලීමේ කාමය. ඒකට කියනවා දස්සන කාමය කියලා. ඒ දස්සන කාමයේ වර්ණ වැඩි වැඩියෙන් දකින්න හැඩතල වැඩි වැඩියෙන් දකින්න එකට පොහසත්කම කියලා කියනවා. දැන් උත්සාහ කරන්නේ කීයක් හරි හම්බ කරලා විවිධ පාට විවිධ සටහ වර්ණ සටහන් වැඩි කර ගැනීම සඳහා තමයි යහගේ මුළු ජීවිතේම ගත වෙන්නේ. අවුරුදු 120ක් ඉවත් වෙනවා නම් 120ම උත්සාහ කරන්නේ දස්සන කාමය වැඩි කරගන්න. එහෙම නැත්නම් ශ්‍රවණ කාමය විවිධ සංගීත නාද රටා ඉන්දියානු සංගීතය බටහිර උත්තර දේශ උත්තර බාහිර සංගීත දක්ෂිණ බාහිර සංගීත බටහිර සංගීත ඒක විවිධ විවිධ දේවල්. ඉතින් ඒක ගොඩක් තියෙනවා නම් හම්බ කරගන්න ගොඩකට ළඟා වෙන්න පුළුවන් නම් ගුණයක් ඒක ගුණ වෙලා තියෙන එකකින් මදි ගුණාකාර රාශියක් තියෙනවා. ඒක තමයි ඒ ගිහියගේ වැඩේ. කියන දරුවන්ට දෙන්න අගන්නේ ඒක අම්මට තාත්තට දෙන්න අගන්නේ ඒක. විවිධ වර්ණ සටහන් දෙනවා විවිධ රූප දෙනවා ශබ්ද දෙනවා විවිධ ගන්ධ ලෝකේ නානා ප්‍රකාර දේවලින් කාශ්මීර දේශේ එහෙන් මෙහෙන් ගෙනල්ලා විවිධ ගන්ධ සුවඳ ගොඩක් ගන්නවා. ඉතින්වල ඒක තමයි තමන්ගේ ආඩම්බරයට ගන්න. ඒක තමයි ලාභයට සත්කාරයට සම්මාන දෙලොකට ගන්න. ඊට පස්සේ විවිධ රස જાති මේ බටහිර කෑම මේ ඉන්දියන් කෑම මේ ආචාරී කෑම උදේ කෑම මේ දවල් කෑම මේ රෑ කෑම එනිමුන් විවිධ විදිහට මේ රස මසවුලු එකක් එක හැමදාම කන්න වුණොත් හරිම දුප්පත්. දවසින් දවස දවසින් දවස එක જાති ගුණාකාරයෙන් ගන්න පුළුවන් නම් දිව පිනවීම පිණිස එයා ගෘහ ජීවිතයේ දක්ෂයේ පුහසතේ යමක්මක් ඇති කෙනෙක් වශයෙන් ගියන් අතර පිළිගැනීමක් තියෙනවා. ඊගාවට මේ පහස කියලා ඇඳ පුටු කොට්ට මිට යාන වාහන වශයෙන් අපි අවුරුද්දෙන් අවුරුද්දට මාරු කරන්න පුළුවන් නම් ජීවල් මාරු කරනවා වාහන මාරු කරනවා ඇඳ පුටු මිට මාරු කරනවා එහෙම නම් ඉතින් එයා යමක්මක් ඇති කෙනෙක්. එයාට ගොඩක් පහස යහති අංගන්තු දෙන දෙන්න පුළුවන් දෙමපේන දෙන්න පුළුවන් දරුවන දෙන්න පුළුවන් තමයි අතට එකක් පහට එකක් අතපැත්තට එකක් ආදි වශයෙන් ඉතින් নানা ප්‍රකාර පහස. ඊට පස්සේ හිතවිලි වශයෙන් ගන්නවා නම් විවිධාකාර චින්තන රට එක එක තමන්ගේ රුචිකා අනුව විවිධ කල්පනා ආශි. ඉතින් මේකද කියනවා කාම ගුණ වර්ධනය කියලා. ඉතින් මේ කාම ගුණයන් වඩන්නයි දේශපාලනඥයෝ අපි ඡන්දේ ඉන්නේ. එයා කියනවා මට ඡන්ද දුන්නොත් මම ඔයගලන්ට මේකේ වර්ණ චක්‍රූප දෙනවා, රටහන් දෙනවා, ශබ්ද දෙනවා, ගන්ධ දෙනවා, රස දෙනවා, පහස දෙනවා. උන්ට හිති මේ දහහ දෙනවා. නිකන් දෙන්නේ. නිකන් වල් ගුරු දහහ දෙනවා. ඊට පස්සේ ආර්ථික විද්‍යාවට ඇවිල්ලා ධික සමීකරණ ලියලා කියනවා මෙන්න මේ සමීකරණයට වැඩකරන ඒකට වැඩ කරොත් ඔයාලට ගොඩක් වර්ණ සටහන් ලැබෙනවා. සබ්ද ඇහෙනවා කන්ටලස් පහක ලැබෙනවා. ඒ නිසා අපි හදලා දිනවා මේ මේ ආකාර ආර්ථික සමීකරණ ආර්ථික රට ඒ සමීකරණයට වැටෙද්දීත් ඔය අතමිට කාර්යපණ හොඳ හැටි තියෙනවා නම් හිතගෙන මම දිවි ලෝකේ මවන්නම් කියලා ආර්ථික විද්‍යාවට වටමැද දොඩන. ඉතින් ඒක ලංකාවේ නෙවෙයි ලෝකේ වුණත් අද නම්බු ගහර රසවක් ඒක ආර්ථික විද්‍යාව. ඊට පස්සේ සමාජ විද්‍යාඥයෝ අවිල්ලල නානා ආකාරයේ අපිව නලවන්නයි පිනවන්නයි පටන් අරගන්නවා. මේ සමාජයේ මේ දෙවිය බොහොම සිස්ටම් පණ කරන්න පුළුවන්, පහසුකම් සැට් කරන්න පුළුවන්, සමිති සමාගම් පිටවන්න පුළුවන් කියලා. ඉතින් මේක තමයි ගිහි ලෝකේ. මේකට දරුවෝ තමයි නමක් දෙනවා කාම ගුණයන් කියලා. ඒක වැඩි කර ගැනීම සඳහා අපි විවිධ ආකාරයෙන් කටයුතු කරන හැම එකටම නම්බුනාම සහතික විශේෂ විභාග සුදුසුකම් වැඩි කරන ලෝකයක්. මේ කාම ගුණයන් තෘප්තිකර තත්ත්වයකට කාදාපත් වෙන්නේ. කාතෘප්තිකර ගතියක් තියෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම මැරෙන්නේ අතෘප්තිකරව. අතිත්තෝ කාමදාසෝ. කිසිම කෙනෙක් ලෝකේ උවද සම්පත් සියල්ලම ලැබුණොත් මහා මන්දාතු කියන මහා සක්විත රජුරුවොත් සර්වඥාන්සේ මතක් කරනවා තමන්ගේ පෙර ආත්මික කොදෙව් 700කට රජ වෙලා හිටියා. හැම කොදෙව්වකම අගනුවරක් තිබුණා. ඒ අගනුවරට මාළිගා 700ක් තිබුණා, වැල්පොකුණු 700ක් තිබුණා. එක එක රාජධානියක අන්තපුර ඉස්සරහ 700යි අත්තු 700යි අස්සේ 700යි රත පාබල සේන 700 තිබුණා. ලෝකෙටම රජ වුණා ඒත් මරනකොට අත්‍යන්ත කරව මැරෙනවා. ඒ වගේම තව ඊට වැඩි යමක් කාම ගුණයක් ලබා ගන්න තියෙනවා ඕනම ජඩකමක් ඕනම දාශකමක් ඕනම වාල්කමක් එතන කොච්චරදී ඕ ටයිම් කරන්න ලෑස්ති. ඊට වැඩි සපක් හම්බෙනවා නම් ඕ ටයිම් නෙවෙයි ඕන දයක් කරන්න ලෑස්ති. ඒ කියන්නේ කාමයේ තමයි දාසයි. ඉතින් මෙවැනි කාම ගුණයක් දකින්නකොට කලාතුරකින් කෙනෙකුට මේ සතනේ ඉන්න ගමන් තේරෙනවා මේක ලුණු වතුර බොන්නාවේ වැඩක්. පිච්චෙනකොට අඟුරු තැලක් කරගෙන අකින් අතට මාරු කරනවා වගේ වැඩක්. එතන කුෂ්ඨ රෝගී කහනවා. කසාන රෝගිය කහලා සුදු රුධියක් තිබුණානේ. සැපක් තිබුණානේ. කුෂ්ඨ රෝගී කහන්න ගන්න ඕජාව ගන්න යට ඒවට ඒක සැපක් තියෙනවා. අන්න ඒ වගේ මේ කාම ලෝකේ ඉන්න ගමන් කලාතුරකින් කෙනෙකුට තේරෙනවා මෙච්චරමද මනුස්සකම කියන්නේ. මේ තරම් කාම ගුණයක වැටිලා ගත කරන මරණයට පස්සේ මේ කාම ගුණයට පිසාච ප්‍රේතෙක් වෙලා නැත්තම් ගල් භූතෙක් වෙලා ආපහු ඇවිල්ලා මේකට ගත කරපුවාම ඒ මිනිස්සු ආය අර මනුස්සයා බන්ධනයක් කළ කුක්කිය කරගෙන පොරොප්පයක් ගන්න මුතුද කියලා. ඉතින් හම්බ කරපු කට්ටිය ඉතින් කියාට පස්සේ මෙව්වා ආදාවෙන් නොමැරෙන්නේ තුට්ටි කර වෙලා නෙවෙයි. ඉතින් ඒ නිසා මේකට අමතරව මේ එළව ගිහිල්ලා භූත බන්ධනයකට අහු වෙලා කුප්පියකට දාලා මුහුදට වැටෙනවට වැඩිය එළව ජීවිතේ සාර්ථක කරගන්නට කර්මයන් කෙරෙහි කොහොමද පිළිගන්න ඕන කියලා කලාතුරකින් කෙනෙකුට මතක් කරනවා. එහි මතක් වුණාට පස්සේ යයි කාම ගුණයන්ගෙන් වෙන්වීම සඳහා අභිනිෂ්ක්‍රමණය කියලා කරනවා. අපි ඒක සාමාන්‍ය කියන ගීගෙන් නික්මීම කියලා. ඉතින් දැන් මේ පිරිස දවස් 7කට ගීගෙන් නික්මලා ඉන්නේ. ඉතින් ඒක දන්නවා. ඒව පිළිවඳෝ කොතනකින් හරි කවුරුට යහු දෙයක් හරි තමයි ඉහිට ඇතුලෙන් ඇවිල්ලා තියෙනවා. මේ කාම ගුණයන්ට සාපේක්ෂව වෙන ආධ්‍යාත්මයක් ඉහලෝකයක් හොයන්න ඕනේ කියලා. ඉතින් ඒකට පස්සේ ඒ සඳහා ඒ පරිවර්ෂණය සඳහා ඒ කෙනාට මේ කාම ගුණයන්ගෙන් සහ කාම වස්තුන්ගෙන් ඇත්වීම පරිශයන්ට අවශ්‍යතාවයක් වෙනවා. ඒ නිසා ඒක අරණ්‍යගත වීම, රුක්ක මුලගත වීම, ශූන්‍යාගාරගත වීම කියලා බුද්ධ ඥානයෙන් පෙන්නලා දීලා තියෙනවා. ඒ කියන්නේ ගම සහ නගරේ පිටු දකින්නවා කියන එකයි ඔබෙන් අදහස් කරන්නේ. ගම සහ නගරේ කියලා කියන්නේ කාම භෝගී ඉන්නේ කාමරයිලා හදාගත්ත තැන. නගර අරණ්‍ය ජීවණං සක්මුල ජීවණං ශුන්‍යකාරය කියවන කාමභෝගීගෙන් හිස්තර. ඒ කාමභෝගී ජීවිතය පිළිබඳව හදාරන්න හෝ කාමලෝකේ ඉඳලා කරන්න බෑ. ඒක විනෙ වැඩක් නෙමෙයි. ඒ නිසා නික්මීමක් කරන්න වෙනවා. ඉතින් මේ ඉපදෙන සත්තු කාමලෝකේ ඉපදෙන කාමගුණයන් ඉපදෙන සත්තු ලක්ෂ කීයකට එක්කෙනෙකුට දන්නේ මම මේ කාමලෝකෙන් වෙන් වෙලා මේක මැරෙන්නේ ඉස්සලා මේක දිහා බලන්න ඕනේ. එතකොට මට ඊගාව ලෝකෙදී මරණය මැත්තේ නැත්නම් ආධ්‍යාත්මයේ නැත්නම් ආගම කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ කියලා ඒ නික්මෙන ප්‍රදේශය අපි සාමාන්‍ය උපමාවට කියන මනුස්සාත්ම භාවයක් ලැබීම පවා කණටත් බෑවෙක් වීසිතුරින් අහක බලනවාට වඩා කියලා කියන්නේ. ඊටත් වඩා පිළිලක් කරෙන්න ඕනේ කෙනෙකුට මේ කාම ලෝකය පිළිබඳව පරිශන කරන්න එකන ඒක වෙන් වෙලා බලන්න ඕන කියන ගතිය. ඉතින් මේ වගේ පිටසක් කියලා කියන්නේ ඒගොල්ලෝ අපි එකතු වෙලා කතා ගමනක් මේ ලංකාවේ කමන්ට හිතිලා ආපු පිටසක්. ඉතින් මේ වගේ පිටසකට මැදි වෙලා ඉන්න හැමෝටම ලොකු දෙයක්. මොකද ඒගොල්ලෝ තනියම අභියෝග විප්ලවයක් කරලා ඒ විප්ලවයේ ජයග්‍රහයි පිටසක්. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කාම ගුණයන් ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සංවිධානයෙන් අයින් කරාට ඒ කෙනාට කාම සංඥාව ඉතාමත්ම දැඩි විදිහට කරන්න කරන කාම ලෝකෙන් අයිමිච්ච කෙනාට විතරයි කාම සංඥාව කියන එක වැටහෙන්නේ. වැටහෙන්නේ අරියාදුවට නපුරට වැටේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ කෙනා මේ කඩිනුට අහව රෙජිස්ටර් වුණා අවිල්ලවලා වුණ අපි විශ්වවිද්‍යාලේ උදේ වාඩි වුණා කියමුකෝ දැන් උදේ ඇවිල්ලා කොට්ටයක් සකස් කරගෙන වාඩි වුණාට පස්සේ අපි දැන් ලොකු කැපකිරීමක් ලොකු අතහැර දැමීමක් කියලා තියෙන දැන් ඉතින් හරි පුතයි නම් භාවනා කරපන් කියලා හිත තිබ්බට පස්සේ මොනවද ඒකට ඉන්නේ ගෙදර හිටියට අහපන් අර දාලා ආපු සේරම වක්කඩේ ගැඩුවා වගේ ගලාතේක බැම්ම කරලා ගියා වගේ දෝර ගලන්න පටන් අර ගන්නවා. ඉතින් මේ මිනිස්සයා හිතන්නේ නම් මෙච්චර කැපකිරීමක් කරලා මෙච්චර මේ ශූන්‍යකාරයක් වගේ මෙච්චර උපාසක පිටක් එක මෙච්චර හිල් දැකලා ප්‍රයෝගයෙන් කෙරුවට පස්සේ දැන් මගේ හිත හිතු කියන දැන හිතී කියලා. ඒ කියන්නේ කාම ගුණයන් අයින් කරාට පස්සේ එතන ලොකු හිතනක් තියේ, ලොකු විවේකයක් තියේ, ලොකු ආධ්‍යාත්මයක් තියේ කියලා බලන්න. නමුත් මෙතන කාට හරි කියන්න පුළුවන්ද? එහෙම ඉඳගත්ත පමණින් හිත හිස්සෙනවා කියලා. ඇත්තට මෙන්න හිත වරා හිස්සෙන එක. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ආනන්දය දැන් අපි ගිහි ආකාරෝ පිළිස්නේ. අපි දැන් ඉන්නේ පූර්වරාමයේ. දැන් පූර්වරාමයේ ඉන්න අපට ඒ සතුටක් ඇති කරගන්න පුළුවන් නම් අපි ගිහි ඇතහැදියා. අපි ඉන්නේ දැන් අරන්නේ. අපි ඉන්නේ දැන් ගහක් මුල. අපි ඉන්නේ දැන් ශූන්‍යාලාවේ කියලා. ඒ අරඤ්‍ය සංඥාව නිසා එන්නම් මේ ගිහි ඇතහැදියා කියපු සංඥාව නිසා ඒ සංඥාව අපි අගය කරන තරම් අපිට ග්‍රාම සංඥාවෙන් කරදර නැහැ. අමුදරු වගේ කරදර නැහැ. හරකබාණෙන් කරදර නැහැ. අත්තම මිනමුතුලින් කරදරයක් නැහැ. මොකද අපි දැන් අනේ මේ ගීගියට ඇදී හොඳයි කියලා අනන්නේට යන්න ලැබුණා කියලා ඒක සමාදම් වෙලා ඉන්නේ. සමාදම් වෙන නිසා හිතේ එකෙන් පිරිච්ච නිසා හිතට අමුදරුවන් පිළිබඳව, ගෑනුදරුවන් පිළිබඳව, හරකබාණ පිළිබඳව, අත්තම මිනමුතු පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අරණ්‍යගත වීම සතුටක් කරන්නේ. නමුත් ආනන්ද අරණ්‍ය කියන්නේ සැපක් නෙවෙයි. අරණ්‍යට ගියාට පස්සේ උණුතුරුම් වෙන්නේ අවශ්‍ය ඕනේදී කරගන්න හම්බෙන්නේ නැහැ. මේ මතුරු මතුරුයි කැස්සයි නානා ප්‍රකාර දේවල් නේ. ඒක නිසා දැනගන්න ඕනේ මේ ගමක් අතහැරලා නගරයක් අතහැරලා සුඛෝපභෝගී නිවහනක් අතහැරලා අරණ්‍යයට ආවා කියලා අපි සතුටුයිත ඇති කරගත්තට අරණ්‍ය කියන්නේ ආනන්ද දරතයක්. ආනන්ද අරණ්‍ය කියලා කියන්නේ දැවිල්ලක්. අරණ්‍ය කියන්නේ තැවිල්ලක්. නමුත් තේරෙනවා නම් මේ ගමක් ලෝකයක් දැවිලි කැවිලි අයින් කරන්න මේ අරණ්‍යයක් දැවිලි කැවිලි අපි බාරගත්තට පස්සේ මේ දැවිලි කැවිලි ටිකට සාපේක්ෂව අනිකුත් ගමක් සම්බන්ධ කීයදරක් සම්බන්ධ චිත්ත පීඩ අයින් වෙනවනේ, අසහන අයින් වෙනවනේ. ඒකයි මේකේ තියෙන එකම ලාභය. අරණ්‍ය ගැන හිතාගෙන සන්තෝෂයෙන් ඉන්න තාක් කල් ගමෙන් එන පීඩා නැති වීමේ ලාභය තියෙනවා. නමුත් අරණ්‍ය වාසය කියන්නේ සැපක් නෙවෙයි. ඒක තමයි පාලනය කරගන්න බැරි පරිසරයක්. නමුත් ආධ්‍යාත්මය කියන කෙනා ශූන්‍ය සාධාර්ථාදර්ශනය දන්න කෙනා දන්නවා මහා දුක්ඛන්දරක් අයින් කරන්න පොඩි දුකක් අල්ල ගැනීමක් මෙතන කරන්නේ. අන්න ඒ අතින් බලනකොට අරණ්‍යයට පැමිණීම කාම ගුණයන්ගේ ශූන්‍ය හිතක් හදාගන්න, ග්‍රාම සංඥාවෙන් ශූන්‍ය හිතක් හදාගන්න. හැබැයි ඉති දුක් ඉවර වෙලා නැහැ. අරණ්‍යයට සම්බන්ධ දුක් තියෙනවා. ඉති ඒක සර්වඥ සඳහන් කළා කියනවා ඒ දුක් ටික නිසා, අරණ්‍ය සම්බන්ධ දුක් ටික නිසා ලෝකයක් දුක්, ව්‍යාංජකවල සම්බන්ධ දුක් ඔක්කොම අයින් කරන නිසාම කියනවා අපි ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි. දැන් අපිට තියෙන්නේ අරණ්‍ය සංඥාව කියන දුක. දැන් මෙහෙම ඉන්න කෙනා මේ අරණ්‍ය සංඥාවෙ ඉන්නේ කරනවා. ඒ අරණ්‍යයේ ඉන්න වෙලාවක පරියන්කයට ගියා කියලා හිතමු, සක්පඬ ගියා කියලා හිතමු. එයා තමන්ගේ හිත මුළු අරණ්‍ය පුරා විසඳවන්නේ නැතුව තමන්ගේ ඉඳගෙන ඉන්න ඉරියව්වට විසඳගත්තයි කියලා, කයට ගත්තයි කියලා. එතකොට යාර තේරෙන පටන් අරගනවා කයේ හිත තියෙන තාක් කල් මම දැන් මෙතන ඉන්නවා කියලා හිතන තාක් කල් ග්‍රාම සංඥාවෙන් හිත ආතුර වෙන්නේ නැහැ. අරණ්‍ය සංඥාවෙන් හිත ආතුර වෙන්නේ නැහැ. හැබැයි මේ කයේ හිත පවත්නවා කියන එක දැන් ඉදිරිපත් වෙනවා. අප්‍රමාද වෙනවා, සතිමත් වෙනවා, දැනුවත් වෙනවා. ඒක නිසා යම් වෙලාවක ඒක නාමේ කය කියන සංඥාව ගත්තනම් ඒ ගත්ත නිසා, ඒකට හිත යෑම නිසා මම දැන් මෙතන කියලා දාන්නේ ඒ චිත්තක්ෂණේ එයාට මුළු ලෝකයක් සම්බන්ධ තිබුණු අසහන අරණ්‍යයක් සම්බන්ධ තිබුණු අසහන අයින් වෙනවා. ඒක වෙන පැත්තකින් ඔය පොට්ටපාලෝගේ සූත්‍ර වල සර්වඥාන්සේ සඳහන් කරනවා මේ කාම ගුණ නැත්නම් කාම සංඥා කාමුණේ වෙනල්ල තමයි කාම සංඥා කියන්නේ. කාමුණේ නැතිවෙන කාම සංඥා වෙවිල කරදර කරනවා. නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මේ කාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කරපු පරිවේශිනේ ප්‍රතිඵලය තමයි දන්න රූපයකට හිතේදීමින් පමණයි කාම ගුණයන් සහ කාම සංඥාවෙන් අයින් කරන්න පුළුවන්. එහෙම නැතුව කාම සංඥා තල්ලුකොල්ල ඉවර කරන්න බෑ. හිත මොකකින් හරි පුරවන්න. චිත්තක්ෂණය මොකකින් හරි දන්න දෙයක පුරවන්න. මේ දන්න දේ රූප සංඥාවක් වෙනවා. රූපයක් වෙනවා. ඒ කියන්නේ අපි මේ කය, කයන පස්සනාව, රූප කර්මස්ථානේ අරගන්නවා. සියලු දුක් අයින් කරන්න, වාංගු කරන්න මේක හිත තියනකම්, කයේ හිත තියනකම්, මේ රූපේ හිත තියනකම් ග්‍රාම සංඥාවක් නැහැ, අරණ සංඥාවක් නැහැ. ඒක නිසා ඒ කයට හිත අරගෙන ග්‍රාම සංඥාවෙන් අරණ සංඥාවෙන් ශූන්‍ය වීම දාන සීර්සින් කියනවා නම් අපිට එක චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා මගේ මේ කයේ හිත තියෙනවා කියලා ගණ්ඩන එයා මුළු ලෝකෙම දන් දෙන්න ලෑස්තියි. ලෝකෙ දන් දෙන්න කැමති නැති එකනට චිත්තක්ෂණයකට අතාරින්න බැරි කෙනාට එක චිත්තක්ෂණයකට කයට හිත දාන්න බෑ. ඒ වගේම එයා දන්නේත් නෑ මේක චිත්තක්ෂණයක් කයට හිත ගන්නවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දිනලා ලෝකෙ අතහැරියා හා සමාන කුසලයක්. එක චිත්තක්ෂණයකට කයට හිත ගත්තයි කියලා කියන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. එතකොට මම දැන් මේ සක්මන් කරනවා කියලා දන්න චිත්තක්ෂණයේදී ඒක 100%ක් හරියයි කියලා කියන්නේ 100%ක් ලෝකේ සංඥාවෙන් අයින් වුණා. දුක් කරදරවලින් අයින් වුණා. එනිසා ලොකු ශූන්‍යතාවයක් තමයි වර්තමාන මොහොත. ඉතින් අපි කායන ප්‍රශ්නාවේදී ආධුනික යෝගාවචරයට මේක විශාලම පින්කමක් විදිහට ලෝකයක් දන් දීමෙන් ලැබෙන කුසලයට සමානයි. එක චිත්තක්ෂණයක් තමයි දන්න මේ රූප කර්මස්ථානේ කියන්නේ. ඒ වගේම මේ කයේ හිත පිහිටවලා ඉන්න වෙලාවේ අපි ගත්තොත් සප්පං කරනවා එහෙම නැත්නම් පරයන්කේ ඉනවයි කියලා අල වශයෙන් අරගමු. ඒ චිත්තක්ෂණයේ කායික දුස්චරිත කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ මරීම කරගන්න කිරීමක් කො කාමීච්ඡාචාරයක් කරන්නේ නැහැ. වචී දුස්චරිත බොරු කේලම් හිස්සචන පරිසචන මුකුත් නැහැ නිසා ඒ චිත්තක්ෂණයට අන්ධකාර බල කියන උනොත් සීය සීලේ සීයට සීයක් සම්පූර්ණයි. සක්මන් කරන වෙලාවෙ හිතන්න වැඩි බලුවක අපි සක්මන් කරනවා. ඒක අපිට පේන කුසලයක් නෑ. පේන දක්ෂකමක් නෑ. නමුත් ඒ චිත්තක්ෂණය මම මේ සක්මන් ඉරියව්වේ ඉන්නවා කියලා දන්නවනම් අර සාවිසාල දාන කුසලයක් සිද්ධ වෙනවා. ඒ වගේම සීල කුසලයක් සිද්ධ වෙනවා. එයා දන්නවා මේ සක්මන් කිරීම නිසා මගේ රතුන් මෙරීමකට යුක්තක්. වරකම් කිරීමක් කාමීච්ඡාචාරයක් බොරුවක් කියනම කිසිසක පරිසචනයක් නැහැ. ඒක නිසා යාට මේ ගත කළ පරිණංකේ ගත කරන චිත්තක්ෂණ පාස නැත්නම් තත්පර ගාන පාස විනාඩි ගාන පාස පරිසක්මණේ ගත කරන විනාඩි ගාන පාස මරණ චිත්තක්ෂණ වුණා යම රජු රෝ ඉස්සර වුණා මායයන් සුමක් කියත හැකි. මම මේ මුළු ලෝකෙම හදලා තියෙන්නේ තිල්පත කඩන්න. නමුත් මම සර්වච්ඡ සාසනින් වැඩ කරන කෙනෙක් මම මෙච්චර චිත්තක්ෂණ ගන්න මෙච්චර සම්පර ගන්න මෙච්චර විනාඩි ගන්න සිල්පද රැකලා තියෙනවා. ඒක කරන්නේ ඒක සාමාන්‍ය මෙලෝ ඉන්න කිසිම කෙනෙකුටවත් අභීතෝ ප්‍රකාශ කරන්න බුණ එකක් නෑ. මොකද සිල්පද කියන්නේ ඒ තරම්ම බොහොම ඉක්මනට කැඩෙන දෙයක්. මේක ඉදිරිය රැකෙනවා. ඒ නිසා මේ කයට හිත ගන්නවා කියන එකක කෙනෙකුට හම්බ වෙන ආනිසංශ ගත්තොත් දාන කන්දක් දෙනවට වැඩිය ලෝකයක් දන් දෙනවට වැඩිය එක චිත්තක්ෂණයක් හිතව කයට ගන්න පුළුවන් නම් ඒක ලාභයි. අපි දානයකින් කොච්චර දුර්ලභද කියනවා නම් තමයි අපිට එක චිත්තක්ෂණයක් කයට හිත ගන්න බෑ. අපිට විතර දරුව වෙන මතක් වෙනවා, අතීතය ගැන මතක් වෙනවා, අනාගතය ගැන මතක් වෙනවා, අතන මෙතන ගැන මතක් නෑ. හැම මතකයකින්ම කෙරෙන මොකද්ද මේ සා වටින කුසලයක් වෙනවට අර කොහිදෝ යන කුණු කන්දලයක් කල්පනා කර කර අපිට මේ තියෙන නික්ලේශී චිත්තක්ෂණය අපිට මේ හම්බෙච්ච නිර්මල චිත්තක්ෂණය අපිට හම්බෙච්ච මේ ക്ഷേම භූමිය අපි පාවා දීලා අතීතය නැවතයි දරුවෝ ගැනයි අම්මා අප්පා ගැනයි අතරයි මෙතන ගැන කල්පනා කරමින් ඉඳලා ලොකු කුසලයක් කියලා හිතනවා. නමුත් මේ අරසා කරන මේ ලැබෙන අන්ධකත් එක බලනකොට මේවා ගිනින් ගණින්න බැරි තරම් පුංචි කුසල් විනේ තමයි අපේ වටිනා මේ කුසලිය අහකදා. ඒ නිසා භාවනා කුසලයි ලෝකම දෙයි කියලා දන්නවයි කියලා යා කියන්නේ කටපාඩම් කරලා නෙමෙයි කර බලලා ලෝකයක් දන් දීමක් සිද්ධ වෙනවා. ඒක චිත්තක්ෂණයක් භාවනා කරනකොට අරුණේ හිත තියෙනකොට කය හිත තියෙනකොට සීලයේ 100ක් අරසා වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් දැන දැන දැක දැක ඒක විනාඩි 5ක් තමන් ඉන්න ඉරියව්වේ හිත පැවැත්වුවා නම් පැහැදිලිවම කියදාගේ මේ සම්පූර්ණ කෙලෙසින් වැගිරෙන මේ ලෝකේ මම දානය අතින් ජයගත්තා සීලය අතින් ජයගත්තා. ඉතිහාට බලාපොරොත්තු කියන්න පුළුවන් මම දැන් විනාඩි 5ක් කියන්න පුළුවන් මට 6ක් 7ක් 8ක් 9ක් කියලා අර කයත හිත ගන්න ප්‍රමාණය වැඩි කරන්න වැඩි කරන්න කාම ගුණයන්ගෙන් සහ කාම සංඥාවෙන් හිත ශූන්‍ය වෙනවා. හැබැයි සර්වත්‍ත්‍ය සඳහන් කරන මේ කය හිත ගත්තට ඒකේ සැපක් නැහැ. කවදාවත් නැහැ. ඒක හරි දෙවිලක්, ඒක හරි දෙවිලක්, ඒක හරි ධර්පයක්. නමුත් ඒකෙන් සාක්ෂියක් ලැබෙනවා මගේ හිත ලෝකයක් එක්ක පැටලලා නැහැ. මගේ හිත සීලේ කඩාගෙන නැහැ. ඒ නිසා මේ දන්න පුංචි දුක, මේ ධර්පය, මේ දෙවිල, මේ තැවිල්ල දුකක් වශයෙන් සලකන්න එපා මානේ. ප්‍රමෝදයක් විදිහට හලකගන්න ප්‍රතිපදාවෙන් ලැබිච්ච ආනිසංසක් කියලා හලකගන්න කෙලෙස් අඩුවතියක් කියලා හලකන්නේ කියලා මේ කයක හිත ගැනීමෙන් නැත්නම් රූප ආරම්මණයකට හිත ගැනීමෙන් ලැබෙන ධර්තය උරතලයකට ගන්න කියලා කියනවා. තමන්ට හම්බෙච්ච ලොකු ජයග්‍රහණයක් ඔක්කොටම කරන්න බෑ මේක. මේ ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ගන්න පටන් අරගත්තාම එයා හිතගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඒ විදිහකට දියගෙන ඉන්නකොට පුළුවන් තරම් බලන දවසේ මේ කයට හිත ගන්න ගන්න ඒක ඇත්තට මේ රූප බලනවා වගේ ශබ්ද අහනවා වගේ සැපක් නැහැ. ආධ්‍යාත්මික ලාභයක් නැති තියෙනවා. බුද්ධ ධර්මයේ උත්තරමනස්ස ධර්පීමක් කරනවා. මේක හිත ශූන්‍ය කිරීමක්. කාමයෙන් සකාම සංඥාවෙන් ශූන්‍ය කිරීමක්. ඒත් මේ රූපෙට හිත දැම්මට පස්සේ මේ රූපයේ හිත පවත්නකොට කරුවචනාන්තයේ ඉතින් පොඩ්ඩක් ගැඹුරකට ගෙනියනවා. මේ රූපය කියන්නේ අපිට පේන මේ කඳ, මේ කඳ, මේ කය හතරමහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. මේ හතරමහා ධාතුන්ගෙන් හතර වෙනාම අපිට කරදර කරන්නේ නැහැ. එක දීයති චිත්තක්ෂණයකට එකමයි අපිට කරදර කරන්නේ. එයා කරදර කරන්න නැගිටිනකොට එයා අනිත් තුන් දෙනාම තලාව බල තමයි නැගිටින්නේ. අපිට වාතේ කිපුණොත් අපිට වාත අමාරුවක් ආවොත් ඒ වාතේ නැගිටින්නේ තේජෝ ධාතුගෙන දුක් අයින් කරගන්න. පඨවි ධාතුගෙන දුක් අයින් කරගන්න. ආපෝ ධාතුගෙන දුක් අයින් කරන වාතේ හැබැයි කිපිලා. එයා රජ වෙලා. හැබැයි අපි දන්නේ වාතේ රජ වෙනකොට එයා අනිත් තුන් දෙනෙක් කලාවුන. ඒක නැත්නම් ආපෝ ධාතු රත් දෙගිරින ගතියනවනම් ඒ විලාට අනිත් තුන් දෙනා කරදර නැහැ. තේජෝ ධාතු, පඨවි ධාතු. මෙන්න මේ විදිහට මේ හතර දෙනාගේ හතර දෙනාම විතිකාරය වුණාට ගියති චිත්තක්ෂණයට එක්ක නැයි නැගිටින්නේ. ඉතින් බුදුජානකයන්සේ සඳහන් කරන මේ කය කියලා මේ හතර දෙනාත් එක්කම රණ්ඩු වෙන්න එපා. මතු වෙලා එන්නේ මොකද්ද කියලා බලන්න. එයා දන්නවනේ. එයාගෙන් එන දාකේ දන්නවනේ. මොක කය දන්නවා. මොකද කය එක්ක නැයි කරදර නැගිටින්නේ. නැගිටින්නේ නැන කවුද කියලා දාන්න. ඒචායේ මේ සොල තුන්නේ සූත්‍රයේදී ළඟට පැටවි ධාතු කරගෙන පෙන්නනවා මුළු කයම එපා. උඹේ ඉන්න මේ රූපේ පොඩක් මේ පැටවි ප්‍රදේශෙ විතරක් බලන්න. ඒක බලනකොට ඔන්න කයේ හිත තියෙන බාට පැටවිය තේරෙනවා. පැටවිය නැතිවෙනකොට අනිත් තුන්දර ඇත්තෙත් නැහැ. පැටවි ධාතුව කියන්නේ මොකක්ද මේ ඉඳගෙන ඉන්නකොට මේ පොළවේ තද ගතිය වැටේ. කයේ මෙලෙක් ගතිය වැටේ. සුමතු ගතිය වැටේ. ගුරුසු ගතිය වැටේ. බර ගතිය වැටේ. සෑහළු ගතිය වැටේ. ඉතින් සක්මන් කරනකොට මේ ගොඩක් අදාළයි පරියන්කට වැඩිය. තබන තබන පියවරේදී මම මේ වැල්ලේ විදිනකොට වැල්ල මෙලකයි කකුල තදයි. තක්මේ කිමින්තිය විදිනකොට සිමෙන්තිය තදයි කකුල මෙලකයි. ඉතින් මට තේරෙනවද මේ වැල්ලයි සිමෙන්තිය වෙනස? අතේ දෙනවනම් ඒක තේරෙන්නේ මේ තද ගති මිලක් ගති හරහානේ. ඉතින් යාම සීතල කුදී පාන්දර වෙනකොට පොළොව සීතලයි කකුල රස්නියයි. ඔන්න මධ්‍යහන වෙනකොට පොළොව රස්නියයි කකුල සීතලයි. ආ වැටෙනවද මේ දෙක වෙනස? එහෙම නැත්නම් පොළොව දෙකයි කකුල වියලිලා. එහෙනම් කකුල දෙකයි පොළොව වියලිලා. එහෙම නැත්නම් පොළොව නිශ්චලයි කකුල චංචලයි. එහෙම නැත්නම් අපි exercise කරනකොට කැරකෙන පටිය ගින්න වැඩිනකොට කකුල නිශ්චලයි පොළොව චංචලයි වගේ පේනවා. මෙන්න මේ කාරණා ටික දන්නවනම් මේ කියන්නේ අපි ඒකේ 100%ක් හිත නතර කරුවයි කියලා. අපේ හිතේ වෙලයි ග්‍රාම සංඥාවේ කරදර නැහැ. ග්‍රාම සංඥා දුකෙන් ශූන්‍යයි. අරඤ්‍ය සංඥාම ශූන්‍යයි. කයම කියලා කවුකම දන්නේ නැහැ. පටවි ධාතු ටික තියෙන. ඒක දන්න. ඒක නැපත් නැහැ. ඒක අනි කරදරයක්. මේක බලන්නේ අනි කරදරයක්. නමුත් ඒ නිසා හිත අරසා වෙනවානේ. හිත ශූන්‍ය වෙනවානේ. ප්‍රතිපදා වෙන්නේ කෙලස් අඩු වෙනවානේ කියලා. ඊ වැටෙන කන්න වඩ වඩ සමීප උත්සන්න ආසන්න සාදරේ ප්‍රේමේ බලනවා. යාමිත කොච්චරක් මේ පටවි ධාතුවට ගිල ගන්නවද නිමග්න වෙනවද යෙදී ගත කරනද ඒ තරමටම ගමේ කුඩේ ප්‍රශ්න ඉදීම අයින් වෙලා අරණ්‍ය සම්බන්ධ ප්‍රශ්න ඉතින් අයින් වෙලා යනවා. කය පිළිබඳව නඩත්තුවත් අයින් වෙනවා. මෙතන එතන 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 වතු වෙන මේ පටවි ගතිය තමන්ගේ හිත අප්‍රමාදීව භාවනා වියදවන්න උදව් වෙනවා. හැබැයි මේ හම්බ වෙන දේ දකින්න දේ මොනම ලාභයක්වත් සත්කාරයක්වත් සම්මානයක්වත් ලෝකයක්වත් දෙන එකක් නෙමෙයි. අපි මේ ඇවිදිනකොට වැටෙන කරුණු අපිට අරගෙන ගිහිල්ලා වල පර්මිට ප්ලාස්ටික් බෝතල් ටිකක් පිනිච්චුනා සතුටක් හරි හම්බ වෙනවනේ. මේ හම්බෙන දේවල් වලින් ඒව සතුටක්වත් හම්බ වෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්නේ දැනුම නිසා ගමක් සංඥායි කරනවා. අරණ්‍ය සංඥායි කරනවා. කය සංඥායි කරලා හිත ශූන්‍ය කරනවා. යම් දවසක මේක ටිකක් අමාරු වෙන්න පුළුවන් මම ගත්ත නිදර්ශනේ. නමුත් මුතුරුවේ රක්මං කරලා සමහර කට්ටිය මට ඇවිල්ලා කිව්වා මේ රක්මං බලන්න පොඩ්ඩක් කියලා දෙන්නේ කියලා. ඒක ඒකටත් මම හිතන්නේ මේක ටිකක් උදව් වෙයි කියලා. අපි හිතමු මේක දැන් මම රක්මං කරන්න තීන්දුව කරයි කියලා. දැන් මේක රක්මං කරන්න තීන්දුව කරමු මම මේක දිහා හිතගෙන මේ පැත්ත බලාගෙන මම හිතා ගන්නවා දැන් මේකේ කවකොත් යන්නේ පාරක් නේ මේක රක්මං කරනවා කියලා. ඒ රක්මං කරනකොට මට වැටහෙනවා නම් මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම හිතගෙන නෙවෙයි ඉන්නේ. මම නිදාගෙන නෙවෙයි මම ඇවිදිනවා. ඉච්චලක් රක්මං කරනවා. අයි මාගේ මොනම ව්‍යාකරණයක් වත් නිදාගන්නයක් වත් සමීකරණ මොකක්වත් ඕනේ නැහැ. මම හිතගෙන නෙවෙයි ඇවිදින්නේ. නිදාගන්න බුදියනේ. ඉඳගෙන නෙවෙයි බුදියගෙන ඇවිදිනවා. ඒකෝ ඇඟෙන් අහන්න ඕනේ. ඔබ කොහොමද ඇවිදින බව සාතික කරන්නේ? කොണ്ട് ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොണ്ട് උරගලක්ය කිතියාට සිද්ධ වෙනවා නම් ඉඳගෙන ඉන්නකොට නම් මම මේ යටි පහකේ විමුක්තිය නැති ත්‍රිකෝණාකාර කොටස. ඇවිදිනකොට දැන් මේ පතුල් දෙකනේ වදින්නේ. ඒකෝට මට මේ තද ගතිය මෙලෙක්ක තිනව වැටෙන්නේ. කුණුසුම සිදෙනව වැටෙන්නේ. වැගිරෙන ගතිය නැති ගතිය නේ වැටෙන්නේ කියලා. ඒ සක්මන් කරනකොට ඒ කාරණා ටික වැටෙනවා. එයාට ඒ කාරණයි ලාභයක් සත්කාරයක් නෑ. නමුත් ඒ වැටීම හරහා ගන්න දැන් සක්මනේ හිත පිහිටියයි කියලා. ආන්නේම දැන් අරගෙන දැන් ඉතින් මේකට හගිස ගන්න. සක්මන්ට හිත බඳ ගන්න. මෙහෙම කළේ එහා පැත්තට යනවා. අපෝ මේ පැත්තට යනවා. අපෝ එහා පැත්තට යනවා. අපෝ මේ පැත්තට යනවා. හිතන්න මේ දීර්ඝ කතාවක් කෙටි කරලා කියනවා නම් යම් වෙලාවක් එනවා මේ කපට් එකෙන් ඇවිදලා මේ ඇවිදින එක අනායාසෙන් සිද්ධ වෙන වෙලාවක් එනවා කියලා හිතන්න. මම ඉන්නේ මම පටන් ගන්නකොට මම ඉන්නවා තමයි. පටන් ගන්නකොට වම දකුණු වශයෙන් බලනවා තමයි. පටන් ගන්නකොට ඔසෝනව තබනවා වශයෙන් බලනවා තමයි. පටන් ගන්නකොට ඔසෝනව යවනවා තබනවා වශයෙන් බලනවා තමයි. මොසක්මන් කරලා එක හුරු වෙච්ච කර්ම කොච්චරද කියනවා නම් අනායාසෙන් සක්මන් වෙනකන් දෙනවා කියලා හිතන්න. එතකොට තමයි තේරෙන පටන් ගන්න මේ ඇඟ බීපු මනුස්සෙක් වගේ යහට නැඩ වැඩෙන පටන් ගන්නවා. එතනින් ගියාම මේ පතුලේ තද ගති මිලක් ගති වැටෙච්ච එකට මේ අනිකුත් මස් පිටු වල නලියන ගති කම්පන ගති චංචල ගති මුළු කයේම ටික තේරෙන පටන් ගන්නවා. තේරෙන පටන් ගන්නකොට පස්සේ තේරෙනවා මේක වයින් කරෝ බොනික් එකක් වගේ කුරුළුසු බට්ටික් පැද්දෙනා වගේ තල්ලු කරපු උන්චිලාවක් වැද්දෙන වගේ එක රටාවක් තියෙනවා. ඒකේ රටාවට ඇවිදින්න පටන් ගන්න නැත්තම් සක්මන කෙරෙනවා. ඒක අනායාසයෙන් වෙනකොට ඒ කෙනාට මේන අවස්ථාවක්. තමන්ගේ තමන් ඈත් වෙලා තමන් දිහා බලන්න පුළුවන්. ඒ කවුදෝ ඇවිදිනා වගේ තමන් බලාගෙන ඉන්නවා වගේ. ඇවිදින්න යනවා. සක්මන යනවා. තමන්ටම පිටේ ඉඳලා බලාගෙන ඉන්නවා වගේ වෙනවා. මේකට අපි සාමාන්‍ය භාවනාලුත් කියන්නේ අනායාසයෙන් සක්මන් කරනවා කියන එක. මේ අනායාසයෙන් සක්මන් කරනකොට මෙයාට තව දුරටත් මේ වම වම වශයෙන් මෙනෙහි කරන්න කියන්නේ කටිකාර්මණය. දක්න දක්න වශයෙන් මෙනෙහි කිරීම කාර්යයක් කියලා පුළුවන් ගෙඩිය පිටින්ම මේක සක්මන් දිහා බලන්නේ. බලනකොට තේරෙනවා. මුලින් මුලින් දක්න පොරුදු කරනකොට නම් වම දින වල වම කියලා මෙනෙහි කළා දක්න කියන දක්න මෙනෙහි කරලා තමයි යාළු වෙන්නේ, ආද වෙන්නේ. අල්ලගන්නේ. නමුත් අන්තිමට කරගෙන කරගෙන යනකොට මෙයාට පුළුවන් වෙනවා ඒ වම දක්න සංඥා නැහැ. නමුත් ශරීරයේ සාමාන්‍ය වේගයට මේක සක්මන කියලා. අන්න එතෙන්ද යනකොට තමයි භාවනාව පටන් ගත්තා කියලා කියන්න පුළුවන්. එතෙන්ද යනකම් අපි මේ භාවනාවට උරු කිරීමක් කරා. අන්න මේ මට්ටමට යනකොට රූපකය නැත්නම් අවිචිනකය පිළිබඳව තිබිච්ච සංඥාව මේකට කියන්නේ රූපය නෙවෙයි. රූපේ ක්‍රමයෙන් ගෙවිලා අනායාසයෙන් යනකොට රූප සංඥාව විතරයි ඉතුරු වෙන්නේ. අන්නේ රූප සංඥාවේ ඉන්නකොට ඒ කෙනාට තේරෙනවා මේ ඇවිදිනකොට නිදිමත එනවා. ඇවිදිනකොට ධ්‍යානයට ගැනීම පටන් ගන්නවා. මේ මොකද්ද මේ වෙන්නේ නැහැ. ඉතර වගේ මේ සර්වව්‍යාව යාම කරනකොට වගේ නෙවෙයි. මේක ඉබේම කය ඇවිදිනවා. ඇවිදිනකොට අර තිබුණ මේ ප්‍රධාන අවදි භාවය විස්තර කියන්න පුළුවන් ගැතිය නැති වෙන්න පටන් ගන්නවා. ඒක එතකොට ඒ යෝගාවචරය වත්භාවක චෝදනා කරනවා. අර මූල කාලේදී මුදෙන් සතිය නැති වෙලා එතන තමයි මුදෙන් සමාධිය නැති වෙලා එතන සක්මන පාලනේ ගිලිහිලා මගේ ඒක නිකන් තෝන්තු වෙලා වගේ කියනවා. නමුත් මේ වෙන්නේ මොකද්ද? මේ සක්මනේම හිත සදී කැටි යදී ගත කරනකොට මේ රාගය ඇවිදීම පිළිබඳව පයතබනකේදී ලැබෙන මේ මොනසුන්සති කම්පණ චංචලට රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒක මේ ආස කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මේ විදිහට මේ හී අටමුණේම අනායාසින් යද්දී දිගට භාවනා කරනකොට මෙයාට සංසාරේ පුරාවට ගෙනිච්ච රාගයේ යම් ප්‍රමාණයක් කීකරු වෙන්න පටන් ගන්නවා. එතකොට මේ පය ඇවිදිනකොට මේක පිළිබඳ ද්වේෂයක් එන්නේ නැහැ. බරක් නැතුව සහැල්ලුවේ ඇවිදින එකනේ. දැන් අපි බරක් උස්සගෙන කන්දක් නැගිනකොට නම් ඒකට තරහක් එනවා. අමාරු උත්සගෙන යන්න. දැන් මේ කර ඇඟේ බර විතරනේ. ඒස තරහක් එන්නේ නැහැ. මෙන්න මේ නිසා මේ රාගය ද්වේෂය දෙක සක්නේදී අඩු වෙනකොට හිතට දැනෙන්නේ තෝන්තු ගතියක්. හිතට දැනෙන්නේ පාලනය කරගන්න බැරි ගතියක්. හිතට දැනෙන්නේ ආන්දමට්ටු කරගන්න බෑ ඔහේ නිකන් කොන්චිලාවක් පැද්දෙනවා වගේ තේරෙනවා. ඉතින් උඟුවදනේ මේ භාවනාවේදී මේ රාගය කැපෙනකොට ද්වේෂය කැපෙනකොට මේක හඳුනාගන්නේ නීරස වීමක් විදියට. මේක හඳුනාගන්නේ කම්මැලි වීමක් විදියට. මේක හඳුනාගන්නේ ඒකාකාරී වීමක් විදියට. මේක හඳුනාගන්නේ පාලනයෙන් ගිලිහීමක් විදියට. මේක හඳුනාගන්නේ අනිශ්චිත තැනකට පත් වෙනවා වගේ. සැකසහිත තැනකටපත් වෙනවා වගේ. එතකොට සර්වඥාන්සේ සඳහන් කරන මේ කෙලෙස් දෙවිච්ච නිසා උග්‍ර රාගය, උග්‍ර ద్వේෂය අඩු වෙනකොට මේ හිතේ ඇතිවෙන විරාග ධර්ම තමයි මේ පහළ වෙන්නේ. නමුත් මේ යෝගාවචරයට වෙන්නේ මේ හේ බාලගියා, කම්මැලි වෙලා ගියා, නීරස වෙලා ගියා කිය. ඉතින් එයාට කමඨාන සුද්ධ වුණේ නැත්තම් එතනදී මේ භාවනාව හරියනකොට ඒ තමන් කරගෙන ඉන්න වැඩේ පිළිබඳව විරාගය පහළ වෙනවා. රාගෙ නෙවෙයි පහළ වෙන්නේ. ඒ වගේම නිරුද්ධ වෙන ගතිය, නිරෝධ වෙන ගතිය පහළ වෙනවා. ඒක අපේ සාමාන්‍ය තර්කමනස හඳුනාගන්නේ කම්මැලිකම විදියට, නීරසකම විදියට, ඒකාකාරීකම විදියට, අසරණ ගතිය විදියට. මේ අසරණ ගතිය එනකොට අපි ඒ පැත්තට උනන්දු කරලා ධෛර්යය දීලා ධර්මගතලා දාලා නැගිටලා යනවා දක්වනේ. තවදුරටත් භාවනා කරන්න පෙළඹවන්නේ නැහැ. මේක තමයි මාර්ය අපට දීලා තියෙන උඹුල. ඉතින් කවුරු හරි අපි හිම සක්මන භාවනා රක්මනි කම්කාන සුද්ධ කරගත්තා. යාර තේරෙනකොට මේ නිදිමත ගැටි එනවා වගේ. කම්මැලිකම එනකොට යා දැනගන්නවා මගේ හිතේ එන්නේ රාගයෙන් ද්වේෂයෙන් අයින් වෙගෙන යනවා. ඒකයි මේ මෝහය ටිකක් එන්නේ. ඒකයි මේ හිත අකීතනාගතියට දුවන්න පටන් අරගන්නේ. සැක පහළ වෙන්නේ. මයි මේ භාවනාවේ දියුණුවක් ප්‍රතිපදාවේ ඉදිරියට යනවා. මගේ පෞරුෂත්වය කියන්නේ මගේ ශ්‍රද්ධාව කියන්නේ මගේ වීර්යය කියන්නේ මේක අතාරින්න කාබැයි. මෙහෙම ගලින් දිගට යන දිගට භාවනා කරා. අන්නේම කරගෙන කරගෙන යනකොට තම භාවනා කරනවද නැද්ද? සක්මන් කරනවද නැද්ද කියන්නේ මේ අර හොඳට ඇවිදින්න තිබුණ රූපේ පිළිබඳ සංඥාව ටික දිවිල පටන් ගන්නවා. තමාරේකට වැල්ලේ ඇවිදිනකොට ඒ වැලිකට නලිනවා වගේ පේන පටන් ගන්නවා. හොඳට ඇස් එක අරගෙන ඇවිදින්නේ. එහෙම නැත්නම් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කෝච්චියක ඔය ඔබ්සර්වේෂන් සැලුන් එකේ යන පිටිපස්ස පැත්තේ ඇවිදින බලාන ඉන්න කෙනෙකුට කෝච්චි පාරතිකේ බැලුවොත් ඒක පස්සට තල්ලු වෙලා යනවා වගේ පේන්නේ. මුදුර සක්මණේ යනකොට තමන්න තියෙනවා තමන් එක තැනක ඉන්න පොළොව ඇවිදිනවා වගේ. මේ පොළොව නලියනවා වගේ. පොළොව නිකන් බීදුමක් වගේ. පොළොව නිකන් මිරිගුවක් වගේ. පොළොව නිකන් ගොජ දානවා වගේ. ඉතින් එන්න පටන් ගත්තාම ඔබ දෙන ඇහි වතුර ගාන ගන්නවා නානා ප්‍රදාකමට අඳුර ක්‍රම පටන් ගන්නවා. මේ බීලද මම ඉන්නේ එන්ද මේ තෝන්තු ලම්බුද වෙලා තියෙන්නේ කියලා. අර රූප සංඥාව ගිමන් වෙන්න හදන වෙලාවේදී අපේ අනිච්ච සංඥාව දිනු කරපේ කෙනෙක් නම් දන්නවා මේ බලාගෙන හිටපු දෙයම දැන් විපරිණාම වෙනවා. විරූප බවට පත් වෙනවා. මෙන්න වෙනස් වෙනවා. අපේ හිත කැමති නැහැ. අපේ හිත ඕනේ ආයෙ නිච්ච සංඥාව ඇතුලෙන් කැත්තක තියෙන ආයෙ බලනවා. මේ බලන්නේ ඇත්තටම තියනවාද මම මේ පුකුරක් යක්කට දීන්නේ නැත්නම් පොළවේ දීන්නේ කියලා. මේක මීටරිය උංගාවක් බලවත්. මේ 8-10 ගුණයකින් බලවත් පරියන්කේ. ඇත්තේ වහගන්නේ වහකට රසය නම් කරකවන බණ ගන්නවා රූපෙින් නෝ කද්දක්නවා. ගොඩාක් මේක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ රූපය. දැන් මේ අර කාම ගුණ කාම සංඥා ගුවන්ගිරීම සඳහා අපි තාක්ෂයට ගත්ත රූපය එකම රූපය දිගින් දිගට ඇසුරු කළොත් ඒ රූපයේ තියෙන විවරණ වර්ණ ගතිය විවරණ වෙන්න පටන් ගන්නවා. රාග ගතිය විරාග ගතියට එනවා. ඒක සාමාන්‍යයෙන් අපි සිංහලයා දන්නේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනී තකසේම සුදු වෙලා කියලා උකොලේ කර්මනේ දිගටම නැනකොට සුදු පාට. කලින් වර ඉඳලා ඉන්න කුකුල කටවල දකින්න කරත් පාට. ඒක තමයි මේ එකම වස්තුව බොහෝ විල ඇසුරු කිරීම කාම ගුණයන් දෙන්න දෙන එකම උත්තරය. කාම ගුණයන් කියන්නේ වස්තු වෙනස් කර කර, සටහන් වෙනස් කර කර, ආකාර වෙනස් කර කර ගුණය වඩන එකයි. එක එක වෙන වෙන දේවල් දෙන එකයි. ඉතින් බුදුජානකගේ අනිපත්ත විරාගයේ දෙනකොට එකම වස්තුව දිහා බලනකොට මේකට කම්මැලි කරන නීරසකම එනවා. මේකට සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ රූපය විරාග බවට පත් වෙනකොට රූපය පිළිවන් කියන කෑදරකම ආසාව තෘෂ්ණාව අඩු වෙනකොට ඒ කෙනාට ඒ රූපයම විරූප වෙලා විනාශ වෙලා රටහන්ස ආකාර වෙනස් වෙලා යනවා. ඒක බුදුහාමුදුරුවෝ දාලා තියෙන වචනේ තමයි. රූපේ ගිවන් වෙනකොට රූප සංඥාවක් ඉක්ිබුයි. රූප සංඥාව එනවයි කියලා කියන්නේ අර රූපේ තියෙන දැඩි ඝන බහල භාවය නැති වෙලා එන වාෂ්පීකරණය වෙන සුළු දියාරු පත්‍රයට පත්‍ච්ච දෙයක් වලට පත් වෙනවා. ඉතින් මේක යෝගාවචර බරපතල පින්මක් පනින්න බැරි එකක්. මොකද යෝගාවචරයා මට නිත්‍ය වශයෙන් අරමුණ තියෙන්න ඕනේ. නිත්‍ය වශයෙන්ම කමටහන තියෙන්න ඕනේ. මේ ආනාපානිය ගත්තම මේක දිග්ගටම එක වගේ තියෙනවා. සක්මන කෙරුවා නම් ඒක දිගටම එක වගේ තියෙනවා කියන දැඩි කිච්ච සංඥාවේ ඉන්නේ. භාවනා කරනකොට කරනකොට ඒ රූපයන් පිළිබඳව තිබිච්චයේ නීත්‍ය ගති ක්‍රමයෙන් හිවනල්ලක් බවට මිරිගුවක් බවට වෙනස් වෙන සුළු දෙයක් බවට වාෂ්පීකරණය වෙන සුළු දෙයක් බවට දියාරු දෙයක් බවට පත් වෙන එක මේ සර්වඥ වහන්සේ තමන්ගේ පර්යේෂණයෙන් එදා ඒ බොවෙන පුලති කිරුවා වගේම අද විද්‍යාඥයන්ට වෙලා තියෙන්නේ ඒක. ඒ ඕනම විද්‍යාඥයෙක් යම් වස්තුවක් අරගෙන බොහෝ ලෝකේ දිහා බලන්නට නැතුව අපි හිතමු දැම්මයි කියලා අනුදක්ෂණයකට ඕනම අනුදක්ෂණයක් දක්ව කෙනෙක් දන්නවා අනුදක්ෂණයට එක හැක් හෝ දෙකක් තිබ්බොත් එයා ලෝකේ අමතක කරන්න ඕනේ ඒක බලන්න. අනුදක්ෂණයට හිත යොදන්න ලෝකේ අමතක කරන්න. ඒක තමයි අනුදක්ෂණය කරන්නේ. එතකොට මේ බලනදී පේනවා ඒක හොඳට පේනවා කියන්නේ ලෝකේ ඉන්නේ. විද්‍යාඥයා විද්‍යාඥයෙක් වෙන්න නම් එයා ලෝකෙන් අයින් වෙන්න ඕනේ. ඊට පස්සේ මේ බලපොදී එක වස්තුවක් කියලා හිතනවා. අපි ඒක අනුවසෙන් බලනවා. මේ මයික්‍රොස්කෝප් එක නැත්නම් මේ දුරදක්නේ තව තවත් ඒකේ ඇම්ප්ලිටියුඩ් එක වැඩි කරනකොට ලොකල බලන්න වෙනකොට උදා දක්ෂ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් නම් ඒක පරමාණු වලට යනකම් බලන්න පුළුවන්. අණු කියන එක නැත්නම් අණු රාශියක් එකතු වෙච්චම තමයි මේ ඇහැට පේන දෙයක් අපිට අහුවෙන්නේ. ඒකට වැඩිය උංගාවක් වෙනස් ඒක අන්වේක්ෂණය කරන්න පස්සේ පස්කුණයක් ලොක් කරලා බලන්න, දහගණයක් ලොක් කරලා බලන්න, 43ක් ලොක් කරලා බලන්න අඳුර ගන්න බෑ. ඊට පස්සේ මේ 43 3000ක් උතර ලොක් කරන්න පුළුවන් වෙයි මම හිතන්නේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් මඩ බලන්න. ඊට පස්සේ 90 කැරි කැරි වලට ඈත් වෙලා පරමාණු දකිනකොට අර අපි දැකපු ප්‍රකෘතියෙන් ගාව මොකක්ද වෙන්නේ? සම්පූර්ණ වෙනස් දෙයක් වෙන්නේ මොකද්ද? අපි වස්තුවට ලං වෙලා තියෙන්නේ. ලෝකයක් අමතක කරලා එක දෙයකට හේතු යොමු කරලා දෙන්නේ තමයි මානසිකාරය කියලා කියන්නේ. මානසිකාරය යොදලා එකක් දිහා බලන විට කවදාකවත් අපි සාමාන්‍ය දැක්කොදී බලන්න බෑ. ඒ විදිහට ලං වෙලා බලන දැන්වට පස්සේ අපි හිතමු මේ මනුස්සයාගේ තියෙන සුවිශේෂී භෞතික විද්‍යාන ගුණ නිසා මේ අණුව පරමාණුවට පරමාණු කොටස් වලට ගැලවෙන පස්සේ මේ පරමාණු කොටසක් කොච්චර වේගයකින් චලනය වෙනවද කියනවනම් ඒක කොහොමඩක්වත් මනින්න බෑ. ඒක පේන්නේ බලාකුළුක් වගේ හැමතැනම ඉන්නවා. ඒ තරම් වේගයෙන් ඒක හෙල්ලෙන නිසා ඒ අංශුවට ಗುಣ දෙකයි තියෙන්නේ, වේගය සහ බරය. යම් වෙලාවක තමයි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක බර බලන්න ගත්තොත් එයාට වේගය ගැන හිතන්නවත් බැරි වෙනවා. වේගය ගැන මයික්‍රොස්කෝප් එක යොමු කළොත් බර ගැන හිතන්නවත් බැහැ. ಗುಣ දෙකයි තියෙන්නේ, දෙකෙන් එකක් මෙලුව කනතිර පේන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මම ඉලෙක්ට්‍රෝනයක් දැක්ක ප්‍රෝටෝනයක් දැක්කයි කියලා කවදාකවත් ಗುಣ දෙක එකකට දැකලා නෙමෙයි කියන්නේ, එකක් දැකලා ඉතුරු එක චින්තාමය ඥානකින් කිතුවල කියලා. එක සැරේ දෙකම දකින්න බැරි තරම් මේ ಗುಣ දෙක ඉතාමත්ම සූක්ෂමයි. ඊට පස්සේ ඒ අනුසූක පරමාණුක හෝ ඊට කුඩා කොටසකට මේ සාමාන්‍ය ලෝකයේ තියෙන ගුරුත්වාකර්ෂණය බලපාන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය ඉක්මවනවා යා. ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ආස්වාද ප්‍රසාද දෙක නැත්නම් වම දකුණ කියන එක සාමාන්‍ය පේන රූපේ දැකලා ඒක විනිවිදගෙන විනිවිදගෙන සතුටුමත් වෙලා සතුටුමත් වෙලා අප්‍රමාද වෙලා උන්තුරට එකදී බලනකොට මේක මේ මගේ කියලා ගන්න පුළුවන් මට ආකර්ෂණ වෙච්ච ගතියක් දකින්නේ. මේ පඨවි ධාතුව වැඩ කරන්නේ ගෑනුකකද පිරිමයකකද කියලා පඨවි ධාතුව දන්නේ නැහැ. වායු ධාතුව දන්නේ නැහැ. මේ උස්නේ ආස්වාහි දෙන්නේ ප්‍රස්වාහි දෙන්නේ කියලා. ගෑණියෙක්ගේද පිරිමියෙක්ගේද පැවිදි වෙලාද සාමාජිකයෙක්ද කියලා වස්කීයද කියන්නේ මේ වායු ධාතුව දන්නේ නැහැ. එතකොට එතෙන්ද කියලා මේ වායු ධාතුවේ ක්‍රියාකාරකම් දකින්න නම් තමන්ගේ තියෙන අර සක්කාය දිට්ඨිය කොච්චර ගැලවෙන්න ඕනද කියන එක යෝගාචර කල්දාක ලැස්තිලා නෙවෙයි. යන්තම් තුරට මේ බලන මිනිහා නිත්‍ය සංඥාවෙන් බලනවනම් එයාට පේන්නේ වායු ධාතුවට පිටිලා කියලා. ඒක නැති කොලම මොනවද මේ පෙන්වන්න හදන්නේ කියලා කමඨා සුද්ධ කරනකොට ඔය හැම තමයි අමාරුම ශේෂ්ත්‍රය. භාවනා හරියට ඉදිරියට යනවා යෝගාචරය දන්න තරම් අකුලෙද දන්න තරම් නිත්‍ය සංඥාව ගන්නහද ඕනම වස්තු අධ්‍යා අවුරුදු 8ක් බලන්න ඕනේ, අවුරුදු 6ක් බලන්න ඕනේ, පහක් ඕනේ, හතරක් ඕනේ, තුනක් ඕනේ, දෙකක් ඕනේ, එකක් ඕනේ, මාසයක් ඕනේ, මාස තුනක් ඕනේ, සතියක් ඕනේ නැහැ. එක පැයක් බැලුවොත් මේක දකින්න පුළුවන්. අපිට ඕන නැතිකමයි තියෙන්නේ. මෙතන ඉන්න එක්කෙනෙක්වත් නොදකයි නැහැ. මේක දකිනකොට තක්කමුක්ක වෙනවා, බය වෙනවා, කමටහන් නැතුමයි කියනවා, අරමුණ නැතුමයි කියනවා. දැන් මම මොකද කරන්න ඕනේ කියලා කියනවා. කිසිම කෙනෙකුට ඒ පර බලාමීන අරමුණ විපරිණාමයකටපත් වෙනකොට නැත්නම් රූපය රූප සංඥාවක් වඩටපත් වෙනකොට අනුග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මොකද? ඒ දෙයක යනකොට මමයා ඉන්න බෑ ඒක. මමයා හිටියොත් ත්‍යාග නිට්ටිය සුඛ සුබෝනේ. අරමුණ අනිත්‍ය බවට, දුක දෙන බවට, අසුභ බවට පානය කරගන්න බැත්තටපත් වෙනකොට අර කුමර කුමරි සංඥාවෙන් සැපසහිතව හැදිච්ච කෙනාට සෝල අභියෝගයක් එනවා. මේ ලස්සන බලන ඉන්න දේ දැන් ඔළුව තෝන්තු කරනවා. තිබුණ දෙයක වෙන දෙයක් වටපත් වෙලා තියෙනවා. බලන ඉන්න මට මහ දුකක් ඇති කරලා තියෙනවා කියලා ඒ රූප සංඥා මට්ටමට මේ රූපේ රූප සංඥා බවට විස්තර වෙනකොට යෝගාවචරට වක්කාරද තියෙනවා. කලාන්ත ගති පහල කරනවා, කැරකෙන්න පටන් අර ගන්නවා. එක එක තැන් වල රත් වෙනවා, තව තැන් වල සීතල වෙනවා, වැස්සට දෙමුණ වගේ දැනෙනවා, කූඹි දුවන වගේ දැනෙනවා, නලියනවා දැනෙනවා, කම්පන චංචල. නිකන් හරියට මතුරගෙන මතුරගෙන මන්ත්‍රය යනකොට කපුව පරල වෙන්න හදනවා වගේ, දේව භාෂාව කියන්න හදනවා වගේ. මේ යෝගාවචර තියෙනවා සියල්ල පහලින් කිලිහෙන්න පටන් ගන්න. මේ රූපය රූප සංඥාවකට පත් වෙනකොට ඒ යෝගාවචරයට ඇති වෙන මේ වෙනස සංසාරේ පුරාට අපි ගෙන ආපු අර නිත්‍ය සංඥාවට කුළු ගෙඩි පහරක් බරපතල අභියෝගයක් ඇති කරනවා. අන්නේ ඒ වෙලාවේදී තමයි මේ සද්ධාව කියන එක පරීක්ෂා කරන්න පුළුවන්. මේක අත්හැරලා දාලා ආයතය අධික පියහන ලබු අසාදාලා නැගිටින්නේ අපිට මේ බුදුහාමුදුරෝ කියන එක පිළිබඳව නිකන් දෝබණේ සද්ධාව තිබුණාට බුදුන්සේ දේශනා කරපු ධර්මයේ තමයි මේ පිට දිගහැරෙනකොට තරා සිටින සද්ධාව නැහැ. වීර්යයක් නැහැ. ඒ කිනාට මේ ඒ වෙලාවට තෝන්තු ගති, බය, අනිශ්චිතතාවය, එහෙම නැත්නම් වක්කාර ගති කොච්චර එනවද කියනවා නම් ඒ කිනාට භාවනාව එහෙම නැත්නම් සත්‍ය මේ තරම් අමාරු නම් අනිමි සංසාරේ හොඳයි කියලා හිතේ. මේ තරම් මේ ඉදිරියට යන භවනා ගමන පැත්තක තියලා ආය සංසාරයට වැන්නා කබලේ දීපට වැන්නවා. ඒ තරම්ම අමනයි අපේ මනස. ඒ තරම්ම අවිද්‍යාවයි අපේ මනස. මේ බුදුහමතු මෙච්චර ලස්සනද මේක පෙන්නනවා. අනිවාර්යයෙන්ම හැම කෙනාම දකිනවා. නමුත් ඒක අනුග්‍රහ කරන්න බෑ. එතනදී සතියපත් අඬක් බෑ. යාට මේ අරමුණ දැන් තැන්නේ නැතුනවා වගේ. බල බල හිටුවා අනපනින ඔබෙලිය. තක්මන් කරෙන්න දෙන්නේ මම දකුණ පේන්නේ නැහැ. දැන් ඉති කොහෙත් ඔගේට පේනවා. ඉතින් එයා හිතනවා සතිය කැඩලා කියලා. සමාධිය වගේ සමාධියත් කැඩලා කියලා. ඒකට ප්‍රඥාව තමයි මේ එන්න හදන්නේ. නමුත් තේරෙන්නේ මෙයාට විදුරු බණ්ඩයක් කරන අයිය පොළොව ගැහුවා වගේ සීසී කඩ වෙලා ඉන්නවා. මොනම දෙයක්වත් ගොනු කරගන්න බෑ. කියන්නත් බෑ. කාට හරි විස්තර කරන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි. මේ වෙනදී මගේද පිට කෙනෙක්ගේද කියලා අභ්‍යන්තර බාහිර වෙනසක් දැක ගන්නත් බෑ. ඒක නිසා ඒක නා බොළු වීමකටපත් වෙනවා. එහෙම නැත්නම් තක්බීල් වීමකටපත් වෙනවා. මේ රූප සංඥා රූපය මේ රූප සංඥා බවටපත් වෙනවා. රූපාවත කියනවා නම් මේ අයිස් කැටයක් අරගෙන මේක දිග මෙච්චරයි, පළල මෙච්චරයි, බර මෙච්චරයි කියලා දීලා අතේම තියානකොට මේක දිය වෙලා වැක් කරන පටන් අරගත්තොත් දැන් මේක හැඩේ මොකද්ද කියලා අහුවොත්, බර කොහොමද කියලා අහුවොත් ඔක්කොම වෙනස් වෙනවා. ඊට පස්සේ වතුර ටික වාෂ්පීකරණය කරාට පස්සේ එන්නේ අහුවොත් දැන් බඩ දිව වාෂ්පීකරේ කොයි කිය? ඒකේ වර්ණය මොකද්ද? ආකාරය මොකද්ද? තටහන මොකද්ද? දැන් කොහෙ ගියේ ඔය වාෂ්පීකරේ? ඔව් ඒක උලක් වෙලා වාතයට පීගෙන ගිහිල්ලා. ඒ වගේ මේ රූපය අපිට තියෙනවා වාෂ්පීකරේ කොහෙ කියලා. රූප සංඥාවට එනකොට ඒක දියාරු වෙලා අර හැඩේ වර්ණ ඔක්කොම වෙනස් වෙනවා. ඊට පස්සේ මේක සම්පූර්ණ වාෂ්පීකරණය වුණොත් ඒක රත් කරලා අහවල් තැන කියලා පින්නන්න බෑ. අහවල් සටහන් කියලා කියන්න බෑ. අහවල් නම කියලා කියන්න බෑ. ඒකට ලේබල් එකක් දාන්න බෑ. ඉතින් තුනම පිළිවෙලට බලන්න හිටපොට නම් සත්‍යයෙන් බලන්න වෙනවා ගන්නවා මේවා වෙනස් වෙන සුළු ස්වරූප තියෙන්නේ මේ එක එක උෂ්ණත්වවලදී ගන්න ආකාර නිසා මේ ජලයට නිත්‍ය ආකාරයක් නැහැ ද්‍රව ආකාරයක් තියෙන ගුණ ඝන ආකාරයක් තියෙන ගුණ වාෂ්පික නව ආකාරයක් ගන්න පුළුවන් ඝන ආකාරය නම් දිග බලල උස නම ගම ඔක්කොම කියයි වාෂ්පික නවට වාගේ කොතන ඉන්නවද කියලා කියන්න බෑ ආහන්නේ වගේ මේ රූපේ රූප සංඥාවක් බවට පත් වෙනකොට මමයට ළඟින්ද තරක් නැහැ මමයට පය ගන්න තරක් නැහැ එල්ලෙන්න තරක් නැති වෙනවා ඒ නිසා බුදුරජාණන් ස්වාමී ආලම්බණී කියන වචනේ පාවිච්චි කරනවා ආලම්බණී කියන්නේ අරමුණ කියන වචනේ අරමුණ තියන තාක්කල් මම ඇහින්නේ අරමුණ දී වෙනකොට මමයට එල්ලි ගන්න තරක් නැහැ පොළොව දයන් තරක් නැහැ ප්‍රතිෂ්ඨාව නැති වෙනවායි කියලා කියනවා නමුත් එතකොට යෝගාවතර කලන්තය හැදිලා වමනේ ගති බාල වෙලා ගුරුවරයා මාරු කරලා ස්වාමීන් වහන්සේ ආනාපානේ කරනකොට ඒක හොඳ නැද්ද නිකම් මේ මයිකි බහනවා කියලා සංසේ ඒක පැත්තක දින මම මේ බුද්ධානුස්සතිය ටිකක් කරලා තල්ලන්නේ තියෙද්දි මට වෙන හොඳටම භාවනාව හරි ගිහිල්ලා තියෙන හැබැයි යෝගාවචර 100ක් හරි ආඩුවට හිටලා ඒ මොකද මේ රූපේ රූප සංඥාවට පත් වෙන මේ විපරිණාමය අම්ම මුත්ත කාලෙවත් අහලා නැහැ අපි කවදාකවත් හිතියක් නැහැ මේ අතර දීපු අයිස් කැටි ටික වේලාවක් යනකොට දිය වෙලා උෂ්ණත්වය වැඩි වෙනවා ඊට පස්සේ වාෂ්පීකරණය වෙයි කියලා උදැන්සි චුල්ලපත්ත කහඳුන දුන්නේ සුදුරදි කැලලා. ඊටුව මේක පිහන් දෙයි කියලා දූවිලිය සේවා දූවිලිය සේවා දූවිලිය සේවා අන්තිමුනේ මොකද දූවිලි ගෑවිලා ඒ කල්පාට උන. කල්පාට වෙනකොට යාට තේරුණා මේ ශරීරයේ ඇසුරු කළොත් කොයි දෙයක් කියලා තේරෙනවා. අම්මේ කෙරුවේ නම් දූවිලි පිහන එක ඇතුළේ තියෙන දූවිලි ඇති වෙන්නේ කියලා නෑ අරුණක් දෙහා භාවනා කෙරුවොත් විනාඩි 5ක් කියන්නේ නෑ වැඩි වෙන්නේ. උදේ භාවනා කරගෙන සාමාන්‍ය අපි හිටගෙන තුමිනේ දවසෙන් දෙක හතර විඳවත භාවනා කරපු කෙනෙකුට මේ ආනාපානිය කරලා ආනාපානිය අරමුණ අරගෙන පුරුදු තැනම පුරුදු විදියටම ඒ භාවනාවට හොඳ හිතකස් කරන වාරණු මේ බලානින් දැදි උස්සක් නොපෙනියන සක්මන් කරනකොට හොඳටම තමයි තේරෙනවා මම දකුණ කතාවකුත් නෑ හොඳට ලක්මන යනවා අනායාසින් වෙනවා ඉතින් මේක කවදාකවත් යෝගාවචරය දන්නේ බාහමනා ජීවනවා කියලා. බාහමනා යෝගාවචරය කියන්නේ දැන් මේ නැති වෙච්ච ආනාපානෙ ආයෙ ගෙන්න ගන්න මොන වශීගුරුකම කෙරුවත් හරියයි. ඉතින් කියනවා අනේ ගාමිනා ආනාපානෙ තුනමට කොහොමරි වශීගුරුකමක් කියලා දෙන්න මේ හුස්ම ටික අපව ගන්න. මේ සමහරව අදින ඉතින් අදින වැඩ ගන්න මේ නැති වෙච්ච ආනාපානෙ ගෙන්න. ඉතින් කවදද කමඨාන සුද්ධ වෙන්නේ? ඇත්තට මේ ආනපන්කන රූපමනව ප්‍රාණේ පනනේ දවසක භාවනකොට ලෙඩ යන පණක් නැතුව ගියොත් ඒක දෙමිස මොකද කියන්නේ? ඒ නිසා මේකේ අඩු ගන්න හුස්ම ටිකවත් තේරගන්න මේ කරන අවසාන දීවිතෝ දක්ව කරන ඝටන හොඳටම තේරෙනවා තක කීරුක මේ මාර්ගපත්තක්. මොකද බුදුහාමුදුර කොච්චර සත්‍යද කියනවා නම් ධර්මයේ කොච්චර සජීවීද කියනවා නම් හරිත භාවනා කරපු එකකට මේක යෝනිසු මනිකාරණේ රූපයක් දීලා භාවනා කරනවා රූපේ ක්‍රමයෙන් විපරිණාමයටපත් වෙනවා ඒක රූප සංඥාවක් බවටපත් වෙනවා අන්නේ රූප සංඥාවක් බවටපත් වීම භාවනාවේ ගුණය සත්‍ය වර්ධනය ඉන්ද්‍රිය ධර්ම වල දියුණුවක් කියන එක තේරුණා නම් එයාට කියනවා භාවනා හැබැයි වෙනසක් ඇති වෙච්ච කියලා අයියා ඊට පස්සේ මේ රූප සංඥාව එනකොට කලබල වෙලා භාවනා නැතරෙව ආය රූප සංඥා රූපයක් වඩපත් වෙලා ආය සංඛාරයක් වුණා. කමඨාන සුද්ධ කරගත්ත එක නා මේ අමාපු කාම ගුණ වෙනස් කරලා කාම සංඥා කියලා කාම සංඥා නැති කරන රූපයක් කරගෙන රූපේ රූප සංඥාවක් වඩපත් කරගෙන දැන් මේ රූප සංඥාව සම්පූර්ණයෙන්ම ගිවන් කර දෙන්න යන්න පුළුවන් වුණොත් ඉතින්දි තමයි මේ මානවකමේ පොයපෝසාල මානව ප්‍රශ්නයක් අහන්නේ. ස්වාමීන් වහන්සේ මේ රූප සංඥාවත් ගිවන් කෙරුවොත් ඒතර මේ ජවනික කීයක් විලද විභූත රූප සංඥාය විභූත කරනවා කියන භූත කියලා කියන පේන තත්ත්වයටපත් වෙනවා විභූත වෙනවා කියලා කියන්නේ නොපේන තත්ත්වයට රූප සංඥාවත් ගිවන් කරන තත්ත්වයටපත් වුණාට පස්සේ දැන් ඔබ වහන්සේ මේ පුද්ගලයාට මොකද දෙන අවවාදේ මේ මොනවා ඉතින් ඉදිරියට යන්න මොකද්ද කළ යුත්තේ කියන එක ඉතින් ඒ පොතලමානෝ අහන ප්‍රශ්නයේ පදනමට එන්න අපිට දැන් පැයකට වැඩි ගත වෙලා තියෙනවා දේශනාවෙත් එකින් එක ගෙවම් කරන මෙතෙන්ට එන්න කොච්චර වෙලා යනවද කියලා. නමුත් දැන් මෙතෙන්ට ආවයි කියන වර්ණ විසිදිලා නැහැ. බරපතල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ භාවනා කර හිටපු අරමුණ නැතිලා. භාවනා කර හිටපු ආරම්භණය ආලම්බණය අරමුණ නැති වෙලා මේ නැතිවීම යෝගාවචරයට හේතෙන්නේ සබ්බසදීමේ බුදලි නැති වුණාම. මේ භාවනා කරන් දීලා තිබුණ ඔක්කොම මට දෙනු තුන දෑවැද්ද බුදලි නැති වුණා වගේ. නමුත් යෝගාවචරය දන්නේ නැහැ. යෝගාවචරය දත්ත යුත්ත තමයි මේ පෝසාලමාන උච්චාවගේ ධර්ම තීරණවක් ගන්නකොට අරමුණක් තියෙන තාක්කල් හිතේ කෙලස් තියෙනවා. අරමුණ ගෙවන්න නෑ කියලා කියන්නේ කෙලස් ගෙවන්න. ඒක නිසා මේක කළ අපි සංසාරයක් භවනා කරපු නිසායි අද මේ සංසාරේ දිහා කරන්නේ මේ ජීවිතය හරි කමන්නේ හත් දවසේ ට්‍රික් එක හතක් කරලා හරි කමක් නැහැ. මේ ගිවන් වෙන පැත්තකට ගියා නම් ඒක තමයි බුද්ධ ඥානන්ති අපට දීල තියෙන දෑවැද්ද. එහෙම දැන් අපිට ලැබිලා තියෙන කෙලෙස් කැපීම මම කොහොමද මේ දැනට ලාවට සංඥා මට්ටමට හෝ තියෙන දේ සම්පූර්ණයෙන්ම ගිවන් වෙනකන් භාවනා විදිහට කරන්නේ කොහොමද කියන එකයි මේ පොතාල මානව අහන ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ නගන්න ඒ ප්‍රශ්නේ නගන්න තියෙන මානසික පදනම තමයි අපි හැමදාම දෙයක් වඩන එකතු කරන සංස්කරණය කරන ලෝකෙක ජීවත් වෙන්නේ. ඒකයි කාම ගුණ කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ ගෙවන ක්ෂය කරන වැය කරන තැනකටයි ගෙනියන්න හදා. ඉතින් අපි බුදුහාමුදුරන්ට මල් දීලා වඳිනකොට පහනක් පත්තු කරලා වඳිනකොට විලමුණාගි පූජා කරලා වඳිනකොට මට අර්ධේ ලැබේවා මේ දේව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට බුදුහාමුදුරන්ට මොනවා හිතෙනවද කියලා ලිකමට හිතන්නේ. ওই භාගෙට hina වෙලා බලනින්ද මේ අමනක මේ සීමාවක් නැහැ කියන එකනේ. බුදුහාමුදුරන් කියන මේ මල් ටික දෙන්නම් මට බබෙක් හම් වෙන්නේ. මම මේ මල් ටික දෙන්නම් මට ඉංග්‍රීසි පොඩ්ඩක් කියන ගන්න පුළුවන් වෙන්නේ. මම මේ මල් ටික දෙන්නම් මට වීසා පාස් කරලා දෙන්න ඕන බුදුහාමුදුරත් එක්ක අපි කරන ගන්නේ. යම් දවසක යම් කෙනෙක් මේ භාවනාව දියුණු කරන්නේ ක්ෂය කිරීම, වැය කිරීම, නිරෝධය කිරීම, අකිනිසජ්ජනේ මේකටයි බුදුහාමුදුරෝ ලොක්කා. එනතු මේ අනිකුත් දෙයන්නාන්සලා වගේ දේවල් රැස් කරන දෙයකට බුදුචානන්සේ සාක්ෂි කරගත්තට පස්සේ මේකින් එන පසුකති ඵලය තමයි මේකින් අපිට ඇති වෙන හිතේ ඇති වෙන කහට තමයි භාවනාව දියුණු වෙනකොට පරාදයක් කියලා හිතන. ඒකට අරියාදු කරනවා. ඒ අරියාදුවේ තමයි මේ පෝසාල මානව එක වෙලා ඉන්නේ. ඉතින් එතකොට බලන්න මේ පෝසාල මානව මේ වගේ ප්‍රශ්නයක් අහන්න එයා භාවනාවේ මෙතෙන්ට ඇවිල්ලා ඉඳලා තියෙනවානේ. ඒකෝට මේ පන්තිල් සමාදන් වෙලාද? හත් විරුද්ධ ක්‍රමයේ කරලාද? බුද්ධ ආගමේද? දැන් මේ ඇවිල්ලා අහන ප්‍රශ්න දැන් මේ බෞද්ධ අපටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතින් සීන කරගන්න හදන සිංහල බුද්ධහම කියන්නේ මොකද්ද? මේ උපෙන් රාතිකේ ලියාගෙන කියන්න දන්නේ මේ මේක රැක ගන්න ඕනේ කියලා. අඩුමානේ පෝතාල මානමික தත්තර ගියා නම් ඒත් කමක් නැහැ කියලා මට වෙනවා සිංහල බුද්ධහම කතා කරන්නේ. මේ මාසේ බෞද්ධකෙ තියෙන මේ පිළිහිටි. මෙයා පිළිහිටි දෙන්නේ බාවාරි බ්‍රාහ්මණයාගේ මිත්‍යා දෘෂ්ටික ගෝලෙක් විදියට. නමුත් අපි බුදු කෙනෙක් දැක්කොත් අපි හිතමු අපිට මේ ජීවිතේ මේ වැඩ කරගන්න බැරුව මේ රාසු බණ්ඩර අපි මයිකේ බුදුහාම ලඟින් උනායි කියලා දැක්කොත් අපිට කියලා කියන්න පුළුවන් වේද ස්වාමීන් වහන්සේ මේ රූපේ රූප සංඥාවක් වඩ පත් වුණාට පස්සේ මොකද්ද ප්‍රතිපදාව ඊගාවට තියෙන්නේ කියලා අහන්න අපිට තියෙනවද අපේ චර්යාවෙන් තපේලා ගත්තද කියලා තිබුණා. ඒක ඇසීතු ප්‍රශ්නයක් විදිහට හිතේගා බුදු කෙනෙක් දැක්කරපස්සේ අහන්න තියෙන මේකයි කියලා හිතේ. අපි අහන්නේ ඔබ වහන්සේ මේ මම ආවේ මේ 2015 අවුරුද්දේ ඉඳලා තුන්වෙනි ඔබ වහන්සේ හම්බෙන්නේ. ඉතින් අවුලක් කියනකොට ඔබ වහන්සේගේ ඥානය හැටියට ලෝකයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙන්න ඕනේ මොකක්ද? මොනම දේශපාලන ක්‍රමයක් සම්පන්නද? මේක සමාජයේ වැඩි බලන හොඳම සමාජ ඔන්න අපි ලෑස්ති කරන් තියාගෙන යන ප්‍රශ්න බුදුහාමුදුරනේ දැක්කත් කන රත් වෙන්න ගහයි බුදුහාමුදුරනේ දැක්කත් ඔබ මගේ කාලේ නැති කරනවා. ඒක නිසා අපි මෙතෙක් ආපු ගමන හරහා හිර වෙන හිරවුල්ලය පෝසාල මානම වෙන ගමනකින් ඇවිල්ලා හිර වෙන හිරවිල්ලෙත් අපි දෙගොල්ලගේ තියෙන සමානකමක් තියෙනවා මේ සූත්‍රයේ තියෙනවා. එන්න පෝසාල මානක මිත්‍යා දෘෂ්ටිකේ කේමනසෙ කියන දේවල් අපිට වැඩක් නැහැ. අපිට ඕන කල් තියෙන බුදුහාම කියලා තියෙන විදිහට මේ විදිහට යන්න ඕන කියලා අපි මේක තේරුම් ගන්න නැතුව යා මිත්‍යා දෘෂ්ටිකර දැම්මොත් අපිට තේරෙන්නේ නෙමෙයි බුදුදානස දෙන උත්තර අපිට තේරුම් ගන්න බැහැ. ඉතින් දුරට මතක තියාගන්න අපි ලෝකයක් අල්ලන්නේ කිව්වොත් එකක්වත් අවෙන්නේ නැහැ. එකක් අල්ලගත්තොත් ඒකේ ඔය කියන රූප රූප සංඥා බාටපත් වීම කවදා හෝ දවසක අද්දක ගන්නවා. මේ අපි ඥානය කියලා කියන්නේ දන්න ප්‍රමාණයෙන් අපි ඔබට අරියාදු කරන එක තමයි. ඒ නිසා ඥානවන්තයෙකුට කවදාකවත් නිවන් දකින්න බෑ. කවදාවත් බෑ. යක් කරන්නේ මේ නැති වෙච්ච දෙයට ආය ඇති කරන්න නූල් ගැට ගහනවා, ස්තෝත්‍ර කියනවා, ආරක්ෂක මන්ත්‍ර රැඳිනවා. මේ කොහොම හරි අර නැති වෙච්ච දෙය අපව ඇති කරලා ගන්න හැදෙනවා. ඒක නිසා බුදුන් දැක නිවන් දකින්න ඕනේ නම් දැනගන්න මේ වෙනකොටත් අපිට ලැබිලා තියෙන අත්දැකීම් හොඳටම ඇති. අරියානුවට හිටලා තියෙන්නේ අපි දන්නෝයි කියලා හිතන එක. මොකද එතකොට අපි වෙන දේ වෙන්න දෙන්නේ අපි මේකට ඇඟිලි ගන්නවා. ආයක් නැති වෙච්ච එකට ආය පණ පොරනවා. ඉතින් ඒක කවදා හෝ මේක කමඨාන සුද්ධ වෙලා ගොරෝසු ආනාපාන කියලා කියන්නේ ගොරෝසු කෙලෙසයක්, සියුම් ආනාපාන කියලා කියන්නේ කෙලෙස් ගෙවිලා සියුම් වෙලා හොඳටම ගෙවිච්ච නොදැනෙන ආනාපාන කියලා කියන්නේ කෙලෙස් හොඳටම ගෙවිලා සාපේක්ෂ වශයෙන් ගොඩාක් ශූන්‍ය වෙලා අනේ මට මේ ගොරෝසු භවෙන් සියුම් භවද සියුම් භවෙන් අතිසූක්ෂම භවට ඉන්න තරම් පින් තිබුණා. මේක තව දුරටත් මේක බහුරු කරගෙන සම්පූර්ණ නොපෙන තැන්ට කමඨාන සුද්ධ වෙනවා. ඒ කාරණා වැටුණා නම් උන දවසේ ධර්ම දේශනාවේ පොරොදිනයක්මයි කියලා මට හිතෙනවා. ඒක නිසා මෙතන ඉන්නේ ඔක්කොමලා දැනෙන කැපකිරීමක් කරපු අද දවල් අපි ධර්ම සාකච්ඡා වෙලාදී මම කියච්ච කාරණාවලි කාටත් තේරෙනවා. මේ ඔක්කොම මැට්ටෝ, ඔක්කොම මොඩියෝ, ඔක්කොම කිසු විහතෝ සමහර විශ්ව මැට්ටෝ ඥානවන්ත කියලා හිතාගෙන සමහර හොඳ ඥානවන්ත මැට්ටෝ කියලා හිතාගෙන ඒක නැති කිරීම විතරයි මෙතනදි වෙන්නේ. එහෙම නැත්නම් මොනවාක්වත් අල්පෙන් ලැබෙන්නේ නැහැ. මේ භාවනාවේදී යමක් සිද්ධ වෙනවා නම් කවදාවත් හරි අදු කරන්න එපා. ඒකට යන්න හරිද යන්න දෙන්නේ නැති වෙන්න තියෙන ප්‍රධාන දේ තමයි අපි මේ බුද්ධාවම දන්නවා දැනුම තියෙනවා කියලා පැහැය වෙන්න හදන එක, අයිය වෙන්න හදන එක, අක්ක වෙන්න හදන එක. ඉතින් මේ දවසේ බණ අහලා මීට පස්සේ අක්ක නොවි අයිය නොවි යනාතේ යන්න. එහෙම නැත්නම් මේ රූප සංඥා විභූත වෙන එකට දිගටම විභූත වීම සඳහා අවශ්‍ය ශ්‍රද්ධාව, අවශ්‍ය වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥා කියන කාරුදවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාවට නතර කරනවා. සිටු දිනාටම තවදුරටත් ධෛර්යයෙන් යුක්තව භාවනා කරන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි, අපි ටිකරගත්ත චාරිත්‍රයේ හැටියට විනාඩි සුවල්පයක් අරගෙන එත්තාවතාකාදී ගාථා සජ්ජායනා කිරීමේ සිල් ලෝකවාසීන් තමයි මේ අපි රැස් කරගන්නාද උපයාස පයාගන්නාද කුතුලේ අදා බෙදා ගැනීම සඳහා පෙළඹෙමු. අනුමතනා තීර්ථෙන් මුදිතා තීර්ථෙන් එත්තාවතාකාම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා වතා චනම්මේ සම්බතම් පුඤ්ඤ සම්පතම්
සබ්බේ බුද්ධා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා වතා චනම්මේ සම්බතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා
ආකාශත්තා චමුන් ආතිවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං වරං පිටං වූ ඥාතීනං හෝතු සුඛිතා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හිමිනා පුඤ්ඤකම්මේන මාමියේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය හිමිනා පුඤ්ඤකම්මේන මාමියේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය පුඤ්ඤකම්මේන මාමිය බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු